අත්‍රවනි දවස ගෙවී ගියා. භාවනා පුහුණුවීමට ඔබට තව ඉතිරිවී ඇත්තේ දවස් 6යි. ඇත්තෙන්ම හතරවැනි දවස ඉතාම වැදගත් දවසක්. ඊට හේතුව ඔබ විපස්සනා භාවනා පුහුණු කිරීම ආරම්භ කළේ අද නිසයි. පසුගිය දවස් 3 ඔබට විපක්ෂනා ක්ෂේත්‍රයට පඤ්ඤා ක්ෂේත්‍රයට ඇතුළු වීමට ඔබ සූදානම් කරමින් හිටියේ. දැඩි උනන්දුවෙන් හා උද්‍යෝගයෙන් පුහුණුවීමෙන් ඔබට මේ භාවනා ක්‍රමය මනාලෙස වටහාගෙන තහවුරු කරගෙන ස්ථාපිත විය හැකි වන නිසා ඉතිරි දවස් 6 ඉතාම වැදගත් වෙනවා. මේ භාවනා ක්‍රමයේ ඊටම අදාළ විශේෂතා තියෙනවා. බොහෝ භාවනා ක්‍රම තියෙනවා. ඒත් මේ භාවනා ක්‍රමය අද්විතීයයි. ආගමික ග්‍රන්ථයක කොටසක් හෝ යම් උතුම් පුද්ගලයෙකුගේ වචන හෝ මෙනෙහි කිරීමෙන් කෙනෙකුට භාවනා කිරීම ආරම්භ කළ හැකියි. එය දිගින් දිගට මෙනෙහි කිරීම තුළින් සිත එකඟ වෙනවා. ඒක හොඳයි. ඒක කෙනෙකුට උපකාරී වෙනවා. එහෙම නැත්නම් වචන මැතිරීම හෝ යම් කෙනෙකුගේ නමක් හෝ යම් වචනයක් හෝ දිගින් දිගටම සිතින් කියවීම හෝ කරන්න පුළුවනි. ඒවත් සිත එකඟ කර ගැනීමට උපකාරී වෙනවා. එසේත් නැත්නම් කිසියම් දෙවි කෙනෙකුගේ හෝ දෙවඟනකගේ හෝ උතුම් පුද්ගලයෙකුගේ හෝ රූපය හැඩය සිතින් මවා ගැනීම කරනවා. දිගින් දිගටම ඒ රූපය සිතින් මවා ගැනීමෙන්ද සිත එකඟ වෙනවා. ඒකත් හොඳයි. ඒකත් කෙනෙකුට උපකාරී වෙනවා. සිත එකඟ කර ගැනීමේ චේතනාව අකුසල් සහිත නොවේ නම් ඔබ සිත එකඟ කරගත් විට සිතේ මතුපිට මට්ටමින් වෙනස් වීමක් සිදුවීමට පටන්ගෙන ඇති බව ඔබට දැනෙනවා. නමුත් මේ වෙනස් වීම සිතේ මතුපිට මට්ටමින් පමණයි. ඉතා ගැඹුරු චිත්ත සමාධිවලදී සිතේ ඇතිකරගනු ලබන මේ චිත්ත ඒකාග්‍රතාවය මගින් තවත් ටිකක් ගැඹුරට විනිවිද යාමක් සිදුවුවත් එමගින් සිතේ ගැඹුරම පත්ල කරා පිවිසීමට නොහැකියි. වචන මැතිරීම සිතින් රූප මවා ගැනීම යනාදිය මගින් භාවනා කරන විට ක්‍රියාකාරී වෙන්නේ බටහිර මනෝවිද්‍යාවේ සවිඥානික සිත යනුවෙන් හඳුන්වන මතුපිට සිතයි. එමගින් සිතේ ගැඹුරම මට්ටමට පිවිසෙන්න බෑ. නමුත් අපේ සියලුම ගැටලුවල මුල්, කෙලස්වල මුල් පවතින්නේ සිතේ ගැඹුරම මට්ටමේ. ඒවා මුල් බැසගෙනයි තියෙන්නේ. ඒවා ඉතාම සක්‍රීයයි. ඒවායේ ගබඩාව, කෙලස් ගබඩාව මේ සිතයි. කෙනෙකුට යම් ක්ලේශයක් වැනි ගසක අතුරිකිලි කපා දමන්න පුළුවන්. එහි කඳ පවා කපා දමන්න පුළුවන්. නමුත් මුදුන් මුල ඉතිරි වී තියෙනවා නම් ඒ මුල නිරුපද්‍රිතව පවතින තාක්කල් නැවතත් අතු ලියලන්න පුළුවන්. ඒක නැවතත් ලියලා උසට වැඩෙන්න පුළුවන්. අන්න ඒ වගේ කෙලෙස් මුළු ඉතිරි වී තිබෙන තාක්කල් ඔබ මේ කෙලෙස් වලින් නිදහස් වෙන්නේ නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය මේකයි. තමාගේ අකුසල මූලයන් සම්පූර්ණයෙන්ම ප්‍රහීණ කර නොගන්නා තාක්කල් ඒ පුද්ගලයාට විමුක්තිය සාක්ෂාත් කළ නොහැකි බව සම්මා සම්බෝධියට පත් වූ උන්වහන්සේ අවබෝධ කරගත්තා. කෙලෙසුන් ප්‍රහීණ කරන ආකාරය උන්වහන්සේ සොයාගත්තා. කෙලෙසුන්ගේ මිදුණු උන්වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මෛත්‍රියෙන්, කරුණාවෙන් හා දයානුකම්පාවෙන් මේ කෙලෙසුන්ගේ මිදෙන ක්‍රමය බෙදා දුන්නා. මේ දුකෙන් මිදීමේ මාර්ගය ලබා ගැනීමට හැකි වූ අපි ඉතාම වාසනාවන්තයි. අද ඔබලා බොහෝ දෙනෙක් විපස්සනා භාවනා මාර්ගයේ පළමු පියවර තැබුවා. ඔබලාගෙන් බොහෝ දෙනෙක් ජීවිතයේ පළමු වතාවට ධම්ම නැමැති ගංගාවේ කිමිදී දහම් සෝය පරම සත්‍ය තමා තුළින්ම යම් ප්‍රමාණයකට හෝ අත්විඳා. අද ඔබ මේ පියවර නොගත්තා නම් ඉපදුණු මොහොතේ සිටම බාහිර ලෝකයේ ඇතිදේ දැකීම ආරම්භ කළ ඔබ සෑම විටම බාහිර අරමුණු වලටම ප්‍රමුඛස්ථානයක් වැදගත්කමක් දෙනවා. ඔබ කිසි විටක තම අභ්‍යන්තරයේ සිදුවෙන්නේ කුමක්දයි දැනගැනීමට උනන්දු වෙන්නේ නැහැ. ඔබ ඇස් වසාගෙන භාවනා කිරීමට උත්සාහ කළත් ඔබ ක්‍රියා කරන්නේ බාහිර අරමුණු සමගයි. ඔබ ක්‍රියා කරන්නේ ඔබ කියවා ඇති, අසා ඇති, දැක ඇති දේවල් සමගයි. ඔබ මේ සියල්ලම මෙනෙහි කරනවා. නමුත් ඔබ සත්‍යතාවය ඒ අයුරින්ම නිරීක්ෂණය කිරීමට කිසි විටක උත්සාහ කරන්නේ නැහැ. ශරීර රාමුව තුළ පවතින සත්‍යතාවය වන්නේ එයි නිරන්තරයෙන්ම සිදුවන වෙනස් වීමයි. ඔබේ අවධානය රඳවා තබාගත හැකි අරමුණු අතරින් වෙනස් වීමට භාජනය නොවන කිසිම අරමුණක් නැහැ. සෑම දෙයක්ම වෙනස් වන බව දැන ගැනීම ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඔබ මේ සත්‍යතාවය තම ශරීර රාමුව තුළින්ම දැනගනිමින් සිටිනවා. බුදුන් වහන්සේ එකල පැවති පාලි භාෂාවෙන් නිච්චං කාය ගතා සති යනුවෙන් දේශනා කළේ මේකයි. සති කියන්නේ සිහිය පවත්වා ගැනීමයි. ඔබේ සිහිය පවත්වා ගත යුත්තේ නිච්චං සෑම විටම කාය ගතා ශරීර රාමුව තුළයි. ශරීර රාමුව තුළ මොහොතින් මොහොතට මොහොතින් මොහොතට මතුවන සත්‍යතාවය කෙරෙහි ඔබේ අවධානය පවත්වා ගන්නා ආකාරය ඉගෙන ගැනීමට ඔබ දැන් පටන්ගෙන තියෙනවා. පසුව ඔබ භාවනා ක්‍රමය ප්‍රගුණ කරගෙන යන විට වැඩි වැඩියෙන් භාවනා ක්‍රමය තහවුරු කරගන්නා විට ඔබේ ඉදිනදා ජීවිතයේදී පවා කරුණු ලබන සෑම කටයුත්තකදීම අභ්‍යන්තරයේ පවතින සත්‍යතාවය සමග ඇති සම්බන්ධතාවය අතහරින්නේ නැහැ. එවිට ඔබගේ සිත ඉතාම සමබරව පවතින බව ඔබට දැනේවි. සෑම අවස්ථාවකදීම සෑම කටයුත්තකදීම සිත ඉතා සමබරව පවතිනවා. දැනට ඔබ අත්දැකීම් මට්ටමින් ඔබේ ශරීර රාමුව තුළ පවතින සත්‍යතාවය පිළිබඳව අවදියෙන් සීයෙන් සිටින ආකාරය ඉගෙන ගත යුතුයි. බුදුන් වහන්සේ ඒ කාලේ ඉන්දියාවේ පැවති පාලි භාෂාවෙන් වේදනා යන වචනය භාවිතා කළා. වේදනා යන්නේ තේරුම සංවේදනාවක්, දැනීමක්, අත්විඳීමයි. ඔබ මෙනෙහි කිරීමක් පමණක් කරන්නේ නැහැ. චින්තාමය මට්ටමින් විමසා බැලීමක් පමණක් කරන්නේ නැහැ. සිතේ මවා ගැනීමක් කරන්නේ නැහැ. ඔබ ඇත්තටම අත්විඳිනවා. ඔබ ඇත්තටම සංවේදනාවක් දැනගන්නවා, අත්විඳිනවා. වේදනා යන්නේ තේරුම මේකයි. දැන් ඔබ ආරම්භ කර තිබෙන්නේ මේකයි. එනම් හිසේ සිට දෙපා දක්වා, හිසේ සිට දෙපා දක්වා සත්‍යතාවය දැනගැනීමයි. මේ පදනම නැතිවීමට ඉඩ තබන්න එපා. සංවේදනා දැනීම් පිළිබඳව දැනගැනීමට ඔබ අඛණ්ඩව දිගින් දිගටම අවධානය තම ශරීර රාමුව තුළම පවත්වා ගත යුතුයි. ඔබ පළමු පියවර තැබුවා පමණයි. මේ භාවනා ක්‍රමය පිළිබඳව යෝගීන්ගේ සිත් තුළ මතුවන පොදු ප්‍රශ්න කීපයක් තියෙනවා. එවැනි ප්‍රශ්න ඔබේ සිතෙත් මතුවෙන්න පුළුවන්. දැන් අපි ඒවා පිළිබඳව සලකා බලමු. මෙහිදී මතුවන එක් ප්‍රශ්නයක් නම්, ඇයි මම මගේ අවධානය හිසේ සිට දෙපා දක්වා ගමන් කරවන්නේ? අවධානය ගමන් නොකරෙව්වත් තැන් තැන්වල සිදුවන දේ මට දැනෙනවා. එහෙමනම් මම අවධානය ගමන් කරවන්නේ ඇයි? තෝරා ගැනීමක් නැතුව ආයාසයකින් තොරව කරුණු ලබන නිරීක්ෂණ කිරීමක් හැටියටයි මේ භාවනා ක්‍රමය හඳුන්වන්නේ. සිදුවන දේ සිදුවීමට ඉඩ හරිමින් මම නිරීක්ෂණය කරනවා පමණයි. අවධානය ගමන් කරවීමට මේ උත්සාහය පවා ඇයි මා කළ යුත්තේ? මේක හොඳ ප්‍රශ්නයක්. අවධානය ගමන් කරවිය යුත්තේ ඇයි කියා ඔබ තේරුම් ගත යුතුයි. එහෙම කරන්නේ කිසියම් සම්ප්‍රදායක් සතුට කිරීමේ අදහසින් නෙවෙයි. ඒක ඊටම අදාළ වූ හේතුවක් තියෙනවා. ඔබ අවධානය ගමන් කරවන්නේ නැත්නම් එවිට කිසියම් ස්ථානයක තදබල ඉතා පීඩාකාරී සංවේදනාවක් දැනෙන විට ඔබ අවධානය එතනට යොමු කරනවා. වෙනත් ස්ථානයක තවත් එවැනි දැනීමක් දැනෙන්න පටන් ගනීවි. එතකොට එතැනට ඔබේ අවධානය යොමු වෙනවා. මෙසේ තැන් තැන්වල පවතින ඝන රළු සංවේදනා පමණක් දැනගැනීමට ඔබේ අවධානය තැනින් තැනට ගමන් කරවනවා. එවිට ශරීරයේ බොහෝ කොටස් අත්හැරෙනවා. ඒ තැන්වල පවතින සංවේදනා ඔබට කිසි විටක දැනෙන්නේ නැහැ. ඒ කොටස් නිරීක්ෂණය කරන්නේ නැහැ. ඒ කොටස්වල පවතින සියුම් සංවේදනාවන් ඔබට මගහැරෙනවා. එවිට ඔබේ සිත නිතරම ඉතා රළු මට්ටමේම පවතිනවා. ඔබේ සිතට රළු සංවේදනා පමණක් දැනීමට හැකි වෙනවා. ඔබ නිතරම ඝන රළු සංවේදනා අත්විඳීමට පමණක් පුහුණුවර නිසා ශරීරයේ අනිකුත් කොටස්වල ඇති සියුම් සංවේදනා අත්විඳීමට ඔබේ සිත පුහුණු කරවන්නේ නැහැ. ඒ නිසා අවධානය ගමන් කරවීම ඉතා වැදගත්. ඔබ ධර්ම මාර්ගයේ ගමන් කරන විට වැදගත් සන්ධිස්ථාන තියෙනවා. ඔබ මේ සන්ධිස්ථාන පසු කර යා යුතුයි. එක් සන්ධිස්ථානයක් එක් වැදගත් අවස්ථාවක් වන්නේ ශරීරය පුරාම සංවේදනා දැනෙන අවස්ථාවට ඔබ අනිවාර්යයෙන්ම ළඟාවීමයි. ශරීරයේ සෑම කොටසකම සංවේදනා තියෙනවා. සෑම මොහොතේම ශරීරයේ සෑම කුඩා කොටසකම සංවේදනා තියෙනවා. ජීවිතය පවතින තාක් පණ ඇති සෑම තැනකම සංවේදනා තියෙනවා. ඔබ ඔබේ සිතේ සංවේදී බව මුවහත් බව වර්ධනය කරගත යුතුයි. මේ සංවේදී බව මුවහත් බව නැත්නම් ඔබට ශරීරයේ සෑම තැනකම සංවේදන අත්විඳීමට පුළුවන් වෙන්නේ නැහැ. එවිට මේ වැදගත් සන්ධිස්ථානය මගේ හැරී යනවා. මේ හේතු නිසා ඔබ ඔබේ අවධානය නිතරම ගමන් කරවිය යුතුයි. ඊළඟට ප්‍රශ්නයක් මතුවෙනවා. හොඳයි, අවධානය ගමන් කරවිය යුතු නම් මම එහෙම කරන්නම්. ඒත් පිළිවෙලකට ගමන් කරවිය යුතු වන්නේ ඇයි? මේ විශේෂ පිළිවෙලටම ගමන් කර යුතු වන්නේ ඇයි? මේ පිළිවෙලටම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පිළිවෙල ඔබට ගැළපෙන්නේ නැතිනම් වෙනත් පිළිවෙලක් හොඳ නම් ඒක අනුගමනය කරන්න. ඔබට කැමති ඕනෑම පිළිවෙලක් අනුගමනය කරන්න. නමුත් ඒ තෝරාගත් පිළිවෙල දිගටම පවත්වා ගන්න. ඊට හේතුව නිතර නිතර ඔබ එකම පිළිවෙල අනුගමනය නොකළොත් ඔබ නොදැනුවත්වම සමහර කොටස් ඔබට මගහැරී යාමට ඉඩ තිබීමයි. කලින් මම කී ලෙසම ශරීරයේ කිසිම කොටසක් මගහැරෙන්න දෙන්න එපා. පිළිවෙලකට අවධානය ගමන් කරවන්න. ඒක ඉතාම වැදගත්. තවත් මෙවැනි ප්‍රායෝගික ප්‍රශ්නයක් මතුවිය හැකියි. මම අවධානය පිළිවෙලට ගමන් කරවන අතරතුරදී කිසියම් කොටසකට සිත යොමු කරමින් සිටින විට දැනටමත් නිරීක්ෂණය කර අවසන් වූ තැනක හදිසියේම තදබල සංවේදනාවක් මතුවෙනවා. එසේ නැත්නම් තවමත් නිරීක්ෂණය නොකළ තැනක දැඩි සංවේදනාවක් දැනෙනවා. එවිට මෙතන අතහැර එතනට අවධානය යොමු කළ යුතුද? එපා, ඒක කොහොමටවත් කරන්න එපා. එවිට නැවතත් ඔබ පිළිවෙලක් නැතුව එක් දැඩි සංවේදනාවක් සිට තවත් එවැනිම සංවේදනාවකට පිළිවෙලක් නැතුව ශරීරයේ එක් කොටසක සිට තවත් කොටසකට සිහිය යොමු කරනවා. එවිට ඔබට ශරීරයේ බොහෝ කොටස් මගහැරෙනවා. වඩාත් සියුම් සංවේදනා මගහැරෙනවා. එවිට භාවනා ක්‍රමේ ඉතාම වැදගත් කොටසක් වන ඉතාම සියුම් සංවේදනාවන් දැන ගැනීමට ඔබේ සිත පුහුණු කිරීමට ඔබට නොහැකි වෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ තනින් තැනට පණිමින් ඝන රළු සංවේදනාම නිරීක්ෂණය කරමින් සිටින සමහර පුද්ගලයන් මට හමු වී තියෙනවා. අවුරුදු ගණනාවක් පුහුණුවත් සියලුම ආකාරයේ සංවේදනාවන්, විශේෂයෙන් වඩාත් සියුම් සංවේදනාවන්, වඩාත් සියුම් සත්‍යතාවයන් දැනෙන අවස්ථාවක් කරා ඔවුන් ළඟා වී නැහැ. සම්පූර්ණ භෞතික ව්‍යුහයම සකස් වී තියෙන පරමාණුකටත් වඩා කුඩා රූප කලාප නමින් හඳුන්වන ඉතා කුඩා අංශුවලින් මේ සෑම රූප කලාපයක්ම තරංගමාලාවක්. තරංගමාලාවක් මිස වෙන දෙයක් නොවෙයි. සම්පූර්ණ භෞතික ව්‍යුහයම තරංගමාලා, තරංගමාලා, කම්පන, කම්පන, ශක්ති ධාරා මිස වෙන කිසිවක් නෙවෙයි. භෞතික ලෝකයේ ඝන භවෙන් යුත් කිසිවක් නැහැ. සෑම දෙයක්ම සූක්ෂම තරංගමාලා, ශක්ති ධාරා. නවීන විද්‍යාව එසේ පවසනවා. බුදුරජාණන් වහන්සේ වදාළේත් ඒකමයි. පවතින්නේ ධානය සහ කම්පනයයි. සමස්ත විශ්වයම පවතින්නේ ධානය සහ කම්පනය පමණයි. උන්වහන්සේ ඒ අද්දුටුවා. උන්වහන්සේ තමන් අද්දුටු දේ වචනවලින් ප්‍රකාශ කළා. නමුත් විද්‍යාඥයෙක් එය තේරුම් ගන්නේ චින්තාමය මට්ටමින්. අපි නවීන විද්‍යාවට හෝ නවීන විද්‍යාඥයින්ට එරෙහිව යන්නේ නැහැ. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඔවුන්ගෙන් ඉටුවිය යුතු සේවය ඔවුන් ඉටු කරනවා. නමුත් ඔබට ස්වභාව ධර්මයේ නීතිය ගැඹුරු මට්ටමින් තේරුම් ගැනීමට අවශ්‍ය නම් ඔබ සබාධාමයේ නීතියේ ස්වභාවය, සබාධාමයේ නීතිය ඍජුවම අත්විඳිය යුතුයි. මේ කළ හැකි වන්නේ ශරීර රාමුව තුළ සිදුවන දේ මුළුමනින්ම දැන ගැනීම මගින් පමණයි. ඝන රළු සංවේදනා පමණක් නිරීක්ෂණය කිරීම මගින් ඔබට ස්වභාව ධර්මයේ නීතිය වඩා ගැඹුරු මට්ටමකින් තේරුම් ගැනීමට නොහැකියි. ඒ නිසා ඔබේ අවධානය ඔබ ක්‍රමානුකූලව පිළිවෙලට ගමන් කරවීම අත්‍යවශ්‍යයි. ඔබ කිසියම් ස්ථානයකට අවධානය යොමු කරමින් සිටින විට ඔබ දැනටමත් නිරීක්ෂණය කර අවසන් කළ ස්ථානයක තදබල සංවේදනාවක් මතුණාය සිතමු. එවිට ඔබේ සිතේ කොටසකින් එය දැනගන්නවා. සිත નિરાයාසයෙන් ඒ වෙත යොමු වෙනවා. එසේ වුවත් ඔබ නොකඩවා අවධානය අනුපිළිවෙලකටම ගමන් කරවන්න. ඊළඟ වටයේදී ඔබ ඒ ස්ථානයේ ළඟා වූ විට එය තවමත් පවතී නම් ඒ නිරීක්ෂණය කරන්න. එය පහවී ගිහින් නම් එය පහවී ගිහින් බව දැනගන්න. නොකඩවාම පිළිවෙලටම අවධානය ගමන් කරවන්න. තවත් මතුවී හැකි ප්‍රශ්නයක් නම් හිසේ සිට දෙපා දක්වා ගමන් කරවීමට කොපමණ කාලයක් ගත යුතුද? මේ සඳහා නියමිත කාලයක් නැහැ. වැඩි කාලයක් හෝ අඩු කාලයක් නොගැනීම යෝග්‍යයි. ආරම්භක අවස්ථාවේදී ඔබ ඉතා වේගයෙන් එක හුස්මක වේගයෙන් හිසේ සිට දෙපා දක්වා ගමන් කරවීමක් කරන්න එපා. එසේ කිරීමෙන් බොහෝ දේවල් මගහැරී යනවා. ඒ වගේම ඉතාම සෙමින් ඉතා කුඩා කොටස් අනුව ගමන් කරවන්නත් එපා. එහෙම කළොත් එක වාරයකට පැය ගණනක් ගත වේවි. එවිට ඔබේ සිත අකාර්යක්ෂම වී එපා වී පුහුණු වීම හරියටි කිරීමට නොහැකි වේවි. ඒ නිසා එක වාරයක් ගමන් කරවීම සඳහා විනාඩි 10ක් පමණ ප්‍රමාණවත්. ඊට තරමක් වැඩි වේලාවක් ගත්තත් කමක් නැහැ. තවත් ප්‍රශ්නයක් නම් එක වේලාවකට එක් වාරයකට නිරීක්ෂණය කරන ශරීර කොටස කොයිතරම් විශාල විය යුතුද? මුලින්ම ඔබ පුහුණු වීම ආරම්භ කළ ගමන්ම වරකට අඟල් 2-3 කොටසක් හොඳටම ප්‍රමාණවත්. නමුත් සමහර අවස්ථාවලදී ඔබේ සිත හොඳටම උදාසීනයි නම්, කම්මැලි නම්, එසේත් නැත්නම් සමහර අවස්ථාවලදී ඔබේ සිත බොහොම තියුණුයි, ඒත් සමහර වෙලාවකට ඉතා අප්‍රාණික උදාසීන වී ශරීරයේ කිසිවක් දැනෙන්නේ නැතිනම් ඒ වෙලාවට සිත බොහොම රළුයි. පවතින සංවේදනා බොහොම සියුම්. ඒ නිසා ඔබට ඒව දැනෙන්නේ නැහැ. මෙවැනි අවස්ථාවලදී ශරීරයේ එක් වරකට අවධානය යොමු කරන කොටස ලොකු කර නිරීක්ෂණය කරගෙන යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් වරකට මුළු හිසම, මුළු මූණම, එක් අතක් සම්පූර්ණයෙන්ම, සම්පූර්ණ පපුව ප්‍රදේශයම, සම්පූර්ණ උදර ප්‍රදේශයම ආදි වශයෙන් වරකට විශාල ප්‍රදේශයක් ගැන නිරීක්ෂණය කරමින් අවධානය ගමන් කරවන්න. එවිට ඒ ලොකු ප්‍රදේශයේ කොතැනක හෝ යම් සංවේදනාවක් දැනුනොත් ඒ ඇති. ඉන්පසු අවධානය ඊළඟ කොටසට ගමන් කරවන්න. මෙසේ නොකඩවා අවධානය ගමන් කරවන්න. නොකඩවා ගමන් කරවන්න. ටික වෙලාවකට පසු නැවතත් කුඩා කොටස් වලට අවධානය යොමු කිරීමට පටන් ගන්න. එවිට ටිකෙන් ටික සෙමින් ශරීරයේ සෑම තැනකම සංවේදනාවන් දැනෙන්න පටන් ගනීවි. ශරීරයේ සෑම තැනම සංවේදනාවන් දැනෙන අවස්ථාවකට ඔබ ළඟා වෙනවා. එවිට අල්පෙනිති තුඩක වැනි ඉතාම කුඩා ප්‍රදේශයක පවතින සංවේදනාවත් ඔබට දැනේවි. මේ සඳහා ඔබ ඉතාමත්ම ඉවසිලිවන්තව පුහුණු විය යුතුයි. තවත් බොහෝ විට අසන ප්‍රශ්නයක් නම්, අපි සංවේදනා නිරීක්ෂණය කරන්නේ ශරීරයේ මතුපිට පමණද? නැතිනම් ශරීරයේ අභ්‍යන්තරයේ සංවේදනා නිරීක්ෂණය කළ යුතුද? මේ භාවනා ක්‍රමය පුහුණු වන විට පටන් ගැනීමේදී ශරීරයේ මතුපිට පමණක් නිරීක්ෂණය කරමින් පුහුණු වීම වඩාත් හොඳයි. මේ දස දින තුළදී ඔබලාගෙන් බොහෝ දෙනෙකුට ශරීරය තුළට සිත විනිවිද යවමින් ශරීරයේ අභ්‍යන්තරයටද පිවිසීමේ හැකියාව ලැබේවි. එවිට ඔබට ශරීරයේ අභ්‍යන්තරයේත් බාහිරත් සෑම තැනම සංවේදනා නිරීක්ෂණය කිරීමට පුළුවනි. නමුත් ඒ දැන්ම නෙවෙයි. පුහුණුව ආරම්භයේදී ශරීරයේ මතුපිට පවතින සත්‍යතාවය දැන ගැනීම සඳහා ඔබේ සිතට ශක්තිමත් වීමට, මෝහත් වීමට ඉඩ හරින්න. නමුත් ඇත්තෙන්ම සමහර අයට මෙය ස්වාභාවික සිදුවෙන්න පුළුවනි. වරක් යෝගියෙක් පැමිණ ඔහුගේ ශරීරයේ ඇතුළත යමක් දැනෙන්න පටන් ගත් බව මට කිව්වා. එහි වරදක් නැහැ. ස්වාභාවිකවම යමක් සිදු වුණොත් නිරායාසයෙන් සිත ශරීරය තුළට යොමු වුණොත් එහි වරදක් නැහැ. නමුත් මේ මට්ටමේදී, මේ ආරම්භක අවස්ථාවේදී ඔබ උවමනාවෙන් පුහුණු විය යුත්තේ ශරීරයේ මතුපිට පමණයි. එක් කරුණක් ඉතාම හොඳින් ඔබට පැහැදිලි විය යුතුයි. මේ සංවේදනා කියන්නේ මොනවද? මේ සංවේදනා යන වචනය ඔබේ සිතට පැහැදිලිව වැටුණේ නැත්නම් ඔබ වෙන යම් දෙයක්, කිසියම් විශේෂ දෙයක් සොයමින් ඉන්න පුළුවන්. එවිට ඔබ නිතරම සැකයෙන්, පටලැවිලි සහිත තත්ත්වයෙන් පසු වෙන්න පුළුවන්. මේක ඉතාම සරලයි. ඒක හොඳින් තේරුම් ගන්න. මම නැවත නැවතත් කියනවා, සංවේදනා කියන්නේ ශරීරයේ දැනෙන දේවල්. ශරීරයේ දැනෙන ඕනෑම දැනීමක්. ශාරීරික මට්ටමින් ඔබ අත්විඳින ඕනෑම දෙයක්, ඕනෑම දැනීමක් සංවේදනාවක් වෙනවා. ශාරීරික මට්ටමින් ඔබට දැනෙන ඕනෑම දෙයකට, ඕනෑම දැනීමකට සංවේදනාවක් කියනවා. ඔබට උණුසුම දැනෙනවා නම් මේ උණුසුම සංවේදනාවක්. ඔබට දාඩිය දැමීම දැනෙනවා, දාඩිය දැමීමත් සංවේදනාවක්. ඔබට ස්පන්දනය දැනෙනවා, ඔබට නාඩි වැටීමක්, කම්පනයක්, නලියන ගතියක්, බර ගතියක්, හිරිවැටුණු ගතියක් දැනෙනවා. මේ හැම දැනීමක්ම සංවේදනාවක්. ශාරීරික මට්ටමින් ඔබට දැනෙන ඕනෑම දෙයක් සංවේදනාවක් වෙනවා. නැවත නැවතත් කොපමණ පැහැදිලි කළත් එය කුමක්දයි කෙනෙක් තේරුම් ගැනීමට උත්සාහ නොකරන විට ගැටළු සහගත තත්ත්වයක් ඇති වෙනවා. එහෙම වුණාම කෙනෙක් නොකඩවාම වෙනත් යමක්, කිසියම් විශේෂ දෙයක් සොයන්න පටන් ගන්නවා. බොහෝ අවස්ථාවල සමහර අයගෙන් සංවේදනා දැනෙනවද කියලා ඇසුව විට නෑ, මට කිසිම සංවේදනාවක් දැනෙන්නේ නැහැ කියනවා. හෙට ඔබේ සහායක ගුරුවරුන් ඔබව පරීක්ෂා කරන විට ඔවුන් මෙසේ අසාවි, ඔබට සංවේදනා දැනෙනවද? ඔබලා අතරින් කෙනෙක් කියන්න පුළුවන්, අනේ නෑ, මට කිසිම සංවේදනාවක් දැනෙන්නේ නැහැ, සංවේදනා නැහැ. එවිට ගුරුතුමා හෝ ගුරුතුමි දෙවෙනි ප්‍රශ්නය මෙහෙම අහනවා, ඉරියව් වෙනස් නොකර ඔබට පැයක් වාඩි වී ඉන්න පුළුවන් වුණාද? අනේ නෑ නෑ, මට කීප වතාවක්ම ඉරියව් වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ මොකද? කකුල්වල වේදනාව, කැක්කුම බොහොම වැඩි. තදබල කැක්කුම් තිබිලත් ඒ පුද්ගලයාට සංවේදනා නැතිලු. කැක්කුමකට වඩා පැහැදිලිව දැනෙන වෙනත් සංවේදනාවක් තියෙනවද? ඒත් යෝගියෙක් කියනවා සංවේදනා දැනෙන්නේ නැහැ කියලා. ඊට හේතුව ඒ පුද්ගලයා වෙන යම් දෙයක් සොයමින් සිටීමයි. යම් විශේෂ දෙයක් සොයනවා. සැප, සතුට, ප්‍රීතිය ගැන දෙන සංවේදනා සොයනවා. එවැනි දෙයක් අත්විඳින විට කදිමයි, හරිම සනීපයි. මම භාවනාවට ආවේ සතුට අත්විඳින්නයි. මේ කැක්කුම් වල ඇති වැදගත්කම මොකද්ද? මම මෙතනට ආවේ වේදනා කැක්කුම් නිරීක්ෂණය කරන්නද? මම මෙතෙන්ට ආවේ වේදනා අත්විඳින්න නෙවෙයි. දැනටමත් මගේ ජීවිතයේ මම වේදනා ඕනෑවටත් වැඩිය විඳලා තියෙනවා. තවත් වේදනා විඳින්න මම මෙතෙන්ට එන්නේ මොකටද? ඔබ මොනවා හෝ විශේෂ යමක් සොයමින් සිටිනවා. ඒ හේතුවෙන් ඔබ දැඩි අපහසුතාවයකට පත් වෙනවා. මෙවැනි දේ ආනාපාන භාවනා අවස්ථාවෙත් සිදුවෙනවා. දෙවන දවසේ හෝ තුන්වැනි දවසේ ඔබෙන් නාස්පුඩු වලට පහල කොටස සංවේදනාවක් දැනෙනවාද කියලා ඇසුව විට කෙනෙක් කියනවා නෑ, සංවේදනා දැනෙන්නේ නෑ. එසේ කියන විටත් නාස්පුඩු වලට පහලින් උඩුතොල්ට උඩින් ඇති ප්‍රදේශය කසනවා. ඔය මොකද කරන්නේ? මෙතන නිකන් කසනවා වගේ. කැසීම මේ පුද්ගලයාට සංවේදනාවක් නෙවෙයි. ඔහු වෙන යමක් සොයනවා. තවත් කෙනෙක් ඇවිත් මෙහෙම කියනවා, ගෝයන්කතුමනි, මට දැඩි කැක්කුම, තෙරපෙන ගතිය, බර ගතිය, උණුසුම, දාඩිය දැමීම, ස්පන්දනය, මේ දේවල් දැනෙනවා. ඔබ කියන මේ හැමදේම ශරීරයේ දැනෙනවා. ඒත් සංවේදනා නම් කොහෙවත් නැහැ. සංවේදනා නැහැ. මේ සියල්ලම ඔහුට සංවේදනා නැබේ. ඊට හේතුව ඔහු විශේෂ යමක් බලාපොරොත්තු වෙනවා. මට නිතරම මගේ යාළුවෙක් පිළිබඳ සිද්ධියක් මතක් වෙනවා. දශක ගණනකට පෙර මම මුල් වතාවට මෙවැනි පාඨමාලාවකට සහභාගි වෙන්න ගිය වෙලාවේ පටන් ගැනීමේදී දුෂ්කරතා ඇති වුණා. දෙවැනි දවසේ පාඨමාලාවෙන් පැනලා යන්න බඩමුට්ටු සියල්ල බෑග් එකට දාගත්තා. අපෝ, මේක මට ගැළපෙන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ වංක, කපටි අදහස් ඇති ව්‍යාපාරික සමාජයකයි. මේ භාවනා ක්‍රමය ගැළපෙන්නේ ගුරුවරු, මහාචාර්යවරු වගේ සරල ගති පැවතුම් ඇති යහපත් උදවියටයි. මට මේක කරන්න බෑ කියා මට හිතුණා. ඊටත් වඩා මගේ ආගමික සම්ප්‍රදාය, මා පැවතගෙන එන පරිසරය, පසුබිම යනාදිය නිසා මම මෙහෙම කල්පනා කළා, මේ මිනිස්සු මොනවද මේ කරන්නේ? මෙතන දෙවියන්කෝ, මෙතන දෙවියන්ට තැනක් නැහැනේ. අනේ පව්, දෙවියන් පලා ගිහින්. එහෙම නැත්තං ආත්මය. මේ අය ආත්මයක් නැහැ කියනවා. මෙයාලා මොනවද මේ කියවන්නේ? මොන භාවනාවක්ද මේක? මේ ආකාරයේ නානා ප්‍රකාර සිතුවිලි මතුවුණා. මම බලාපොරොත්තු වුණේ කිසියම් විශේෂ දෙයක්. දෙවැනි දවසේදී මට පැනලා යන්න අවශ්‍ය වුණා. මා සමග භාවනාවේ යෙදී සිටි තවත් යෝගියෙකුට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඇය බොහොම කරුණාවෙන් මට මෙහෙම කිව්වා. තව එක දවසක් ඉඳලා බලන්න. ඔබට නාස්පුඩුවාවට ප්‍රදේශයේ ඉතාම හොඳට සංවේදනා දැනෙනවනේ. පළමු දවසේම මට නාස්පුඩුවාවට ප්‍රදේශයේ සංවේදනා දැනුණා. ඔබ නිරීක්ෂණය කිරීම පමණක් කරන්න. ගුරුතුමාට ඔබෙන් අවශ්‍ය වන්නේ පමණයි. ඒක කරගෙන යන්න. මම නැවතුණා. පැනලා ගියේ නෑ. ඇයට මම ස්තුතිවන්ත වෙනවා. එසේ නොවුණා නම් ඉතා අගනා දෙයක් මගේ ජීවිතයෙන් ගිලී යන්න ඉඩ තිබුණා. පාඨමාලාවක් අවසන් වූ පසු පාඨමාලාවකින් ඇත්තටම යමක් ලැබූ කෙනෙකුට නම් අනෙක් අයට මෙසේ කීමෙන් වැළකීමට පුළුවන් කමක් නෑ. මේක ඉතාම වටිනවා. මේක ඉතාම වටිනවා. කෙනෙක් තමගේ පවුලේ අයට යහළුවන්ට මෙහෙම කියනවා. කොහොම හරි ගිහින් බලන්න. ඒක බොහොම හොඳයි. ඔබත් උත්සාහ කරන්න. ඒක ඒ තරම්ම හොඳයි. මට එයින් විශාල යහපතක් සෙතක් සිදු වුණා. එයින් ඔබටත් යහපතක් සෙතක් වේවි. ඔබත් ගිහින් බලන්න. ඔබත් ගිහින් බලන්න. මගේ යාළුවන් අතරින් කීප දෙනෙකුත් පාට මාලාවලට සහභාගී වීමට පටන් ගත්තා. එක යාළුවෙක් මා සමග එකට කර්මාන්තවල යෙදුණු බොහොම පොහොසත් ව්‍යාපාරිකයෙක්. ඔහු බොහොම දුකෙන් පිරි පුද්ගලයෙක් බව පැවසීමට ඒකම හොඳ සාක්ෂියක්. වෙළඳාම හෝ කර්මාන්තවල යෙදීම වැරදි බව මම මෙයින් අදහස් කරන්නේ නැහැ. නමුත් ඒවායේ යෙදෙන ආකාරය බැලුවොත් එහිදී සිදුවෙන්නේ මුදල් පසුපස හඹා යාමක්. එබඳු උමතුවකින් පසුවීම බොහොම දුක් සහිතයි. මමද එබඳු තත්ත්වයක් පසු කළ නිසා මම ඒ දුක හොඳටම දන්නවා. මම ඒ දුක්ඛිත තත්ත්වෙන් දැන් මිදෙමින් සිටිනවා. ඒ නිසා මම ඔහුට වරින් වර කිව්වා, ඔබත් උත්සාහ කර බලන්න, ඔබත් උත්සාහ කර බලන්න කියලා. ඔහු ඒක පිළිගත්තේ නැහැ. ඔහු මෙහෙම කිව්වා, ඔබ භාවනාවට ගියේ ඔබේ දරුණු හිසරදය නිසයිනේ. මට එහෙම දරුණු හිසරදයක් නැහැ. ඉතින් මම මොකටද යන්නේ? ඔහුට මටත් වඩා දරුණු හිසේ අමාරු තිබෙන බව මම දැනගෙන හිටියා. ඒත් ඔහු ගියේ නැහැ. ඔහුට එය ඒත්තු ගැන්වීමට මට අවුරුදු එකහමාරක් පමණ ගත වුණා. නිකන් උත්සාහ කරලා බලන්න, ඒ ගැන අත්හදා බැලීමක් කරන්න කියා මම ඔහුට නිතර නිතර කිව්වා. පසුව ඔහු භාවනා පාඨමාලාවකට සහභාගී වුණා. දවස් දෙකක් තුනක් කෙසේ හෝ ඔහු පුහුණු වුණා. හතරවෙනි දවසේ විපස්සනාව දුන්නා. පස්වෙනි දවසේ ගුරුතුමා සිසුන්ව පරීක්ෂා කිරීමට ශූන්‍යාගාරය වට යනවා. හොඳින් නිර්මාණය කර ගොඩනැගූ සෑම භාවනා මධ්‍යස්ථානයකම එක් එක් යෝගියා සඳහා තනි තනි ශූන්‍යාගාර තිබිය යුතුයි. මේ භාවනා මධ්‍යස්ථානයේ ශූන්‍යාගාර තිබුණා. ගුරුතුමා ඒ සෑම එකකටම ගොස් යෝගීන්ට උපදෙස් දෙනවා. බුරුම භාෂාව හොඳින් තේරුම් ගැනීමට නොහැකි ඉන්දියානු ජාතික යෝගීන් සිටින විට පරිවර්තනය කිරීමට ගුරුතුමා මාව කැඳවාගෙන යනවා. මගේ යාළුවාගේ ශූන්‍යාගාරයට අපි ගියා. ගුරුතුමා දොරට තට්ටු කළ විට ඔහු දොර ඇරියා. අපි ඔහුගෙන් මොනවද දැනෙන සංවේදනා කියා ඇහුවා. මට මොනවත් සංවේදනා දැනෙන්නේ නැහැයි ඔහු පිළිතුරු දුන්නා. සංවේදනා දැනෙන්නේ නැහැ කියා ඔහු කිව්වත් ඔහු කමිසය බැනියම ගලවා ඉවත් කරලා ඇඳ හිටි වේට්ටිය උඩට නමාගෙන දාඩිය දමමින් සිටින බව අපට පෙනුණා. ඒත් ඔබට හුඟක් දාඩි දානා වගේ නේද? අපෝයෝ දාඩිය වැක්කරෙනවා. මේ පොඩි ශූන්‍යාගාරය ඇතුලේ හරි රස්නේයි. ඔබට රස්නේත් දැනෙනවා, උණුසුම දැනෙනවා. ඉතින් ඒක නිරීක්ෂණය කරන්න. ඔය දාඩි දමීමත් නිරීක්ෂණය කරන්න. අපි ඔහුට විහිළු කරනවා කියලා හිතාගෙන ඔහු මා දෙසත් ගුරුතුමා දෙසත් බැලුවා. උණුසුම නිරීක්ෂණය කරන්න. මම මෙහාට ආවේ උණුසුම නිරීක්ෂණය කරන්නද? දාඩිය නිරීක්ෂණය කරන්නද? ඔබ මොනවද මේ කියවන්නේ? එවිට අපි ඔහුට මෙහෙම කිව්වා, මේ බලන්න, මේ තමයි භාවනා ක්‍රමය. ඔබ නිරීක්ෂණය කළ යුතුයි. මෙතෙක් ඔබ කළේ සංවේදනාවන්ට ප්‍රතිචාර දක්වමින් සිටීමයි. දැන් ඔබ නිරීක්ෂණය කිරීමට ඉගෙන ගන්න. ඔහු ඇහුම්කන් දුන්නේ නැහැ. ඔබ මට ආත්මය දැකීමට හෝ දෙවියන් දැකීමට උපදෙස් දෙනවා නම් එයි යම් තේරුමක් තියෙනවා. බුදුන් සර්ව බලධාරී දෙවියන්ගේ අවතාරය ලෙස අපි සලකන නිසා අඩුගානේ බුදුන්වත් දැකීමට උපදෙස් දෙනවා නම් එයි යම් තේරුමක් තියෙනවා. එහෙම නැතුව මේක කිසිම තේරුමක් නැහැ. මේ උණුසම බලමින් සිටීමේ තේරුම මොකද්ද? හැමදාම අපි ඔහුට පැහැදිලි කිරීමට උත්සාහ කළා. නමුත් අපි සෑම විටම ඔබට කුමක් හෝ සංවේදනාවක් දැනෙනවද කියලා ඇසුව විට ඔහුගේ පිළිතුර වුණේ විශේෂත්වයක් නැහැ. කිසිම විශේෂ දෙයක් නැහැ. විශේෂත්වයක් නැහැ. ඒ කියන්නේ ඔහු කිසියම් විශේෂ යමක් බලාපොරොත්තු වුණා. මට ඔහු ගැන දැඩි කනගාටුවක් ඇති වුණා. ඔහු මේ යාවේ දැඩි දුෂ්කරතාවයන් මැද්දේයි. ඒ මුළු දවස් 10ේම ඔහු නොකඩවා විශේෂ යමක් බලාපොරොත්තු වුණා. නමුත් විශේෂ යමක් මතුනේ නැහැ. ස්වභාව ධර්මය ඒ ආකාරයෙන් හෙළිදරව් වුණා. ශාරීරික ස්වභාවය ඒ ආකාරයෙන් හෙළිදරව් වුණා. සත්‍ය ඒ ආකාරයෙන් හෙළිදරව් වුණා. ධර්මය ඒ ආකාරයෙන් හෙළිදරව් වුණා. නමුත් ඔහුට ඒක මගහැරුණා. නෑ, මට ඒව ඕන නෑ. මට විශේෂ දෙයක් ඕන. අවුරුද්දකට පමණ පසුව බොහෝ දෙනෙක් එහි යන බවත්, ඒ හැම කෙනෙක්ම සිනාමුසුව පිටවී යන බවත්, ඔවුන්ගෙන් විවිධාකාර ප්‍රයෝජන ලබන බවත් ඔහු දුටුවා. මේ අය දුටු ඔහුට විශාල කනගාටුවක් ඇති වුණා. තමන්ට වැදගත් යමක් මගහැරි ගිය බව ඔහුට දැනුණා. ඒ නිසා ඔහු අපෙන් බලවත්ව ඉල්ලා සිටියා, කරුණාකරලා මට තව එක් අවස්ථාවක් ලබා දෙන්න. ගුරුතුමානම් මාව ගන්න එකක් නැහැ. ඒත් ඔබ කරුණාකරලා ගුරුතුමාට මං ගැන කියන්න. දැන් ඔබලා මට රස නිරීක්ෂණය කරන්න කියනවා නම් මම ඒක පමණක්ම කරන්නම්. වෙන මුකුත් කරන්නේ නැහැ. දාඩිය දමීම නිරීක්ෂණය කරන්න කියනවා නම් ඒකම කරන්නම්. වෙන මුකුත් කරන්නේ නැහැ. ඔහු නැවත වරක් පාඨමාලාවකට පැමිණියා. ඔහු නියම ආකාරයෙන් පුහුණු වී විපස්සනාවෙන් හොඳ දියුණුවක් ඇති කරගත්තා. විශේෂ යමක් බලාපොරොත්තුෙන් සිටිනතුරු කෙනෙක් විපස්සනා පුහුණුවේ නිවැරදිව යෙදෙන්නේ නැහැ. විපස්සනා යනු යථාභූත, එනම් ඇතිදේ ඇති සැටියෙන්ම බැලීමයි. මේ මොහොතේ සිදුවන දේ, මේ මොහොතේ පවතින සත්‍යතාවය ඒ ආකාරයෙන් දැකීමයි. ඒ ආකාරයෙන් මිස ඔබ කැමැති ඔබට උවමනා ආකාරයට නෙමෙයි. මේක හොඳින් තේරුම් ගත්තොත් ඔබ භාවනාවෙන් අඛණ්ඩව වර්ධනය වෙනවා, දිගටම දියුණු වෙනවා. බාධාවක් අපහසුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් කෙනෙක් මතුවන සත්‍යතාවේ නොසලකා හරිනවා නම්, නොපවතින යමක් සොයනවා නම්, අපේක්ෂා කරනවා නම්, එවිට කරන්නේ විපස්සනා භාවනාව නෙමෙයි. ඒ නිසා මේ කාරණේ හොඳින් සිතේ තබා ගන්න. ඔබට ශාරීරික මට්ටමින් දැනෙන, ඔබට ශාරීරියේ දැනෙන ඕනෑම දැනීමක්, ඕනෑම දෙයක් සංවේදනාවක් වෙනවා. ප්‍රියජනක හෝ අප්‍රියජනක දැනීමක් වේවා, පැහැදිලිව දැනෙන තදබල දැනීමක් හෝ ඉතාසියුන් දුර්වල දැනීමක් වේවා, ඒ දැනීම සංවේදනාව කුමක් වුවත් ඔබ නිරීක්ෂණය කිරීම පමණක් කරන්න. නිරීක්ෂණය කිරීම පමණක්ම කරන්න. සිතින් දැන ගැනීම පමණක්ම කරන්න. එවිට ඔබ ඔබේ කාර්යය ඉටු කරනවා. ඉත්‍රිය ධර්මයට බාර දෙන්න. ස්වභාව ධර්මයට බාර කරන්න. ඔබේ කාර්යය ඔබ ඉටු කර තිබෙනවා. එයට ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. ඔබ හිසේ සිට දෙපා දක්වා 100 ගමන් කරවන විට ඔබට කිසිම සංවේදනාවක් නොදැනෙන තැන් තියෙන්න පුළුවන්. සමහර කොටස්වල සංවේදනාවක් දැනෙන්නෙම නැහැ. ඔබට දැනෙන්නේ ඒ තැන් කිසිම සංවේදනාවක් නැති තැන් ලෙසයි. ඇත්තෙන්ම එබඳු සංවේදනාවක් නැති තැන් ශරීරයේ කොතනකවත් නැහැ. සෑම තැනකම සංවේදනාවක් තියෙනවා. නමුත් ඔබේ සිත රළු නිසාත්, ඒ අදාළ කොටසේ පවතින සංවේදනා ඉතා සියුන් නිසාත් සිතට ඒවා දැනගැනීමට පුළුවන්කමක් නැහැ. ඒ හැකියාව නැහැ. ඒ නිසා ඔබ සංවේදනා දැනෙන්නේ නැහැ කියනවා. හොඳයි, සංවේදනාවක් එතන දැනෙන්නේ නැත්නම් ඒ සත්‍යතාවය එලෙස පිළිගන්න. සංවේදනාවක් නොදැනීම මේ මොහොතේ පවතින සත්‍යතාවයයි. ඒ ස්ථානේ විනාඩියක් දෙකක් රැඳී ඉන්න. සංසුංග නිශ්චලව අවධානයෙන් උපේක්ෂාවෙන් එතන විනාඩියක් දෙකක් රැඳී ඉන්න. උපේක්ෂා සහගතව සිටීම ඉතා වැදගත්. ඔබ උපේක්ෂා සහගතව ඉන්නේ නැත්නම් භාවනා ක්‍රමයෙන් ඔබට ප්‍රයෝජනයක් සිදුවෙන්නේ නැහැ. මෙන්න උදාහරණයක්. සංවේදනාවක් නොදැනෙන හිස්තැනකට ඔබේ සිහිය යොමු කළා යයි සිතමු. එතන ඔබ විනාඩියක් පමණ නැවතී සිටිමින් සංවේදනාවක් දැනගැනීමට බලවත් ආසාවෙන් මෙලෙස පසු වෙනවා නම්, මට සංවේදනාවක් ඕන, මට සංවේදනාවක් ඕන. ඔබ විනාඩියක් පමණ එතන නැවතී සිටියා. ඒත් සංවේදනාවක් දැනුනේ නැහැ. ඊළඟ වටේදීත් සංවේදනාවක් දැනෙන්නේ නැත්නම් ඔබ නැවතත් මට සංවේදනාවක් දැනගන්න ඕන. දැන් මම පස්වතාවක් සෝදිසි කළා. ඒත් සංවේදනාවක් නැහැ. දහසරයක් බැලුවා. ඒත් සංවේදනාවක් නැහැ. ඔබ භාවනා කරන්නේ ලෝභයෙන්. ලෝභයෙන්. ලෝභය ඇතිකරගත් සෑම විටම ඔබ සිතේ සමබරතාවය නැති කරගන්නවා. උපේක්ෂාව නැති කරගන්නවා. එසේ සමබරතාවය නැති වී යන විට සිත බොහෝම ගොරෝසු වෙනවා, රළු වෙනවා. එවිට ඒ රළු සිතට සියුම් සංවේදනා දැනෙන්නේ නැහැ. ඒ නිසා සිතේ නිතරම උපේක්ෂා සහගත බව පවත්වා ගන්න. ඔබට ලෝභ සිතක් ඇති නොවුනත් ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. මේ මොකක්වත් නොදැනෙන ගතිය තවම නැති වෙලා නැහැනේ. පළමු වටේදීත් ඒක එහෙමමයි. වට පහක් ගිහිලත් තවමත් ඒ විදිහමයිනේ. දැන් ඔබ භාවනා කරන්නේ ද්වේෂයෙන්. ද්වේෂයෙන්, ද්වේෂ සහගත සිතකින් මේ ස්ථානයේ පවතින සංවේදනා නොදැනෙන ගතියට ඔබට තරහක් ඇති වෙලා නැවතත් සිතේ සමතුලිත බව, මධ්‍යස්ථ බව, උපේක්ෂාව නැති වී ගිහින්. එහෙම කරන්න එපා. නිතරම උපේක්ෂා සහගතව සිටින්න. සත්‍යතාව ඒ ලෙසින්ම පිළිගන්න. මේ මොහොතේ, මේ ස්ථානයේ මට කිසිම සංවේදනාවක් දැනෙන්නේ නැහැ. මම මගේ කාර්යය ඉටු කළා. සමහර තැන්වල සංවේදනා තියෙනවා, සමහර තැන්වල නැහැ. ඊළඟට සිදුවෙන්නේ කුමක්දයි මම බලා සිටිනවා. එම ස්ථානය ශරීරයේ වැසී ඇති කොටසක් නම් ඇඳුම ශරීරයේ ස්පර්ශ වීම හෝ දැනගන්න. ඒකත් සංවේදනාවක්. ඒක ඇති වැදගත්කමක් හරයක් නැතයි හැඟෙන්න පුළුවන්. කමක් නැහැ. ඇඳුමේ ස්පර්ශ වීම දැනගෙන ඉදිරියට යන්න. ඒ ශරීර කොටස ඇඳුමින් වැසී නැති කොටසක් නම් වායුගෝලයේ ස්පර්ශ වීමෙන් ශරීරයට දැනෙන දේ හෝ දැනගන්න. ඒකත් කෘතිම හරයක් නැති දැනීමක් ලෙස හැඟෙන්න පුළුවන්. කමක් නැහැ. වායුගෝලයේ ශරීරයට ස්පර්ශ වීම පිළිබඳව දැනගැනීමෙන් ඉදිරියට සිහිය ගමන් කරවන්න. ඊටාම ඉවසීමෙන්, ඊටාම ඉවසීමෙන් නොකඩවා පුහුණුවන්න. එවිට ශරීරයේ පුරාම සංවේදනා දැනෙන තත්වයක් ඉක්මනින්ම උදා වෙනවා. මේ භාවනා ක්‍රමයේ අංග දෙකක් තියෙනවා. ඉන් එකක් නම් ශරීරයේ සෑම තැනකම පවතින සියලුම විවිධාකාර සංවේදනා දැනගැනීමට ඔබේ හැකියාව, ඔබේ සිතේ සංවේදී බව දියුණු කිරීමයි. දෙවන්න වන්නේ සංවේදනා සංවේදනාවක් ලෙස පමණක් සලකා මම මගේ මට යන හැඟීමෙන් තොරව නිරීක්ෂණය කිරීමයි. ප්‍රතිචාර නොදැක්වීමට උත්සාහ කරන්න. ඔබ මේ භාවනා ක්‍රමය ඉගෙනගන්නේ ගැඹුරුම මට්ටමින් සිතේ හැසිරීම රටාව වෙනස් කර ගැනීමටයි. අවිඥානික සිත යනුවෙන් හඳුනුන් ලබන සිතේ ගැඹුරුම මට්ටම යටිසිත ඇත්ත වශයෙන්ම සිහිය නැතිව අවිඥානිකව පවතින්නේ නැහැ. දිවා රාත්‍රියේ සෑම මොහොතකමත් එය ශාරීරික සංවේදනාවන් දැනගන්නවා, අත්විඳිනවා. නිතරම සක්‍රීයයි. මොහොතින් මොහොත මතුවන්නා වූ සෑම වර්ගයකම සංවේදනා යටිසිත අත්විඳිමින් ඒවාට නොකඩවාම ප්‍රතිචාර දක්වනවා. සංවේදනා ප්‍රියජනක නම් ලෝභයෙන් ඇලෙමින් ප්‍රතිචාර දක්වනවා. ඒවා අප්‍රියජනක නම් ද්වේෂෙන් ගැටෙමින් ප්‍රතිචාර දක්වනවා. ගැඹුරු අවිඥානික සිතේ සුපුරුදු හැසිරීම රටාව මේකයි. නිරන්තරයෙන්ම ලෝභයෙන් ද්වේෂයෙන්, ලෝභයෙන් ද්වේෂයෙන්, ලෝභයෙන් ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වනවා. මේ හැසිරීම රටාව වෙනස් කිරීම සඳහා ඔබ මේ හැසිරීම රටාව පවතින සිතේ ඒ මට්ටමට ළඟාවිය යුතුයි. මෙයින් අදහස් වෙන්නේ ඔබ සංවේදනා දැනගන්නා සිතේ ගැඹුරුම මට්ටමට ළඟාවිය යුතු බවයි. ඔබ භාවනා කරන්නේ සංවේදනා සමග නම් සිතේ ගැඹුරුම මට්ටමට ඔබ ළඟාවී සිටිනවා. ඔබ ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව දැනෙන සංවේදනා නිරීක්ෂණය කරමින් බලන්න මේ සංවේදනා වෙනස් වෙනවා. මේක වෙනස් වෙනවා. මේක වෙනස් වෙනවා. ඔබ මෙසේ තේරුම්ගෙන පූර්ණ උපේක්ෂාව පවත්වා ගන්නවා. ඔබ දිගින් දිගටම පුහුණු වන විට, නොකඩවා පුහුණු වන විට ස්වභාව ධර්මයේ සත්‍යතාවයන් වඩ වඩාත් පැහැදිලි වෙනවා. ස්වභාව ධර්මයේ නීතිය ඒ අයුරින්ම හෙළිදරව් වීමට පටන් ගන්නවා. මේ නීතිය ඇතුළත පිටත සෑම තැනම පවතින නීතියයි. සමස්ත විශ්වයම ජීවී අජීවී සියල්ල පාලනය වෙන්නේ මේ නීතිය මගිනුයි. බාහිරව සිදුවන යම් යම් දේ දකින විට ඔබට මේ නීතිය චින්තාමය මට්ටමින් තේරුම් ගැනීමට උත්සාහ කළ හැකියි. නමුත් ඒ අත්විඳිය නොහැකියි. ඔබට ඒ අත්විඳිය හැකි වන්නේ ශරීර රාමුව තුළින් යම් යම් දේ දැනෙන විට පමණයි. එවිට ඔබ මේ නීතිය අත්විඳිනවා. එවිට එය හොඳින් පැහැදිලි වෙනවා. ඒ ගැන කිසිම පැටලවිල්ලක් සැකයක් එවිට ඇතිවන්නේ නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ කළේ මේකයි. උන්වහන්සේ රජ පවුලකට අයත් වුණත් රජ මාලිගාවක් තුළ උපත සිදු නොවීම අසාමාන්‍ය දෙයක්. උන්වහන්සේ උපත ලැබිය ගසක් යට ස්වාභාවික එලිමහන් පරිසරයේ අවුරුදු 5 හෝ 6 පමණ වයසේදී මේ ආකාර දෙයක් සිද්ධ වුණා. සිද්ධාර්ථ කුමාරයා ගසක් යට වාඩි වී සිටියා. එහිදී හුස්ම නිරීක්ෂණය කරමින් භාවනා කිරීමට පටන් ගත්තා. එයින් ඉතා ගැඹුරු සමාධියකට සමවැදුනා. ඒ ප්‍රථම භාවනාමය අත්දැකීම. ඒ ගැඹුරු සමාධියකට සමවැදීම සිදුවුවේත් ගසක් යට ස්වාභාවික එලිමහන් පරිසරයේ. අභිනිෂ්ක්‍රමණය කරලා වයස අවුරුදු 35 සම්මා සම්බුද්ධත්වයට පත්ුනෙත් ගසක් යට ස්වාභාවික එලිමහන් පරිසරයේදී. ඉන්පසු උන්වහන්සේ ලෝකසත්ත්වයා කරේ මහා කරුණාවෙන් මේ අති උතුම් ධර්මචක්‍රය පවතුනු ලැබුවා. මේ අගනා භාවනා ක්‍රමය පතුරුව හැරීමට පටන් ගත්තා. උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුවේත් ගසක් යට ස්වාභාවික එලිමහන් පරිසරයේ. වයස අවුරුදු 80 උන්වහන්සේ පරිනිර්වාණයට පත්ුනේත් ගසක් යට ස්වාභාවික එලිමහන් පරිසරයේ. මෙසේ උන්වහන්සේගේ ජීවිතයේ වැදගත් සිද්ධීන් සියල්ලම සිදුවුණේ ගසක් යට ස්වාභාවික එලිමහන් පරිසරයේ. උන්වහන්සේ ස්වභාව ධර්මයේ ඒ තරමටම ගැඹුරින් අධ්‍යයන කළා. නමුත් ස්වභාව ධර්මයේ පිළිබඳව බාහිරින් ගැඹුරු ලෙස අධ්‍යයන කිරීමෙන් කෙනෙකුට බුද්ධත්වයට පත්විය නොහැකියි. අවබෝධ ඥානය ලැබූ කෙනෙක් බවට පත්විය නොහැකියි. උන්වහන්සේ බුද්ධත්වයට පත්ුනේ තම අභ්‍යන්තරයේ පවතින ස්වභාවය අධ්‍යක්ෂීම් මට්ටමින් අත්විඳීමෙන් අධ්‍යයන කිරීමෙනුයි. උන්වහන්සේ උගන්වා වදාළේ මෙයයි. නිච්ඡං කායගතා සති. කෙනෙක් නිරන්තරයෙන්ම තම ශරීර රාමුව තුළ පවතින සත්‍යතාවය පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. මේ තමයි විපස්සනාව. මෙය අධ්‍යක්ෂීම් මට්ටමින් පුහුණු කරන විට ස්වභාව ධර්මයේ සම්පූර්ණ නීතිය ඉතා හොඳින් පැහැදිලි වෙනවා. විපස්සනා යෝගියෙකුට ඉතාම පැහැදිලි වන එක් දෙයක් වන්නේ වෙනස්වීමයි. ශරීර රාමුව තුළ සෑම මොහොතේම කුමන හෝ ආකාරයේ වෙනස්වීමක් සිදුවෙනවා. ඔබ එය අත්විඳිනවා. බාහිරත් ඒ නීතියමයි. වෙනස් වෙනවා. නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. නිරතුරුවම වෙනස් වෙනවා. ඝන ස්වභාවයක් නැහැ. වෙනස් නොවන ලෙස සකස් කළ අවසන් නිෂ්පාදනයක් ලෙස කිසිවක් නැහැ. ජීවී අජීවී සියල්ලක්ම වෙනස් වෙනවා. සෑම දෙයක්ම නිරන්තරයෙන්ම වෙනස් වෙන ශක්ති ධාරා. නිරන්තරයෙන්ම ගලා යන කම්පනවන තරංගමාලා. මේ සත්‍යතාවය දැනගත හැකි වන්නේ ශරීර රාමු තුළින්ම අත්විඳීම මගිනුයි. තවත් සත්‍යතාවයක් වන්නේ සිදුවන ඕනෑම දෙයක් අහම්බෙන් සිදු නොවන බවයි. සිදුවන සෑම දෙයකටම මොනියම් හෝ හේතුවක් තියෙනවා. එක හේතුවක් හෝ හේතු රාශියක් එකතු වූ විට එයින් ඵලයක් ඇති වෙනවා. හේතුව ඵලය. ඊළඟට මේ ඵලය වෙනත් දෙයක හේතුව බවට පත් වෙනවා. ඵලය හේතුව. සම්පූර්ණ විශ්වයම නොකඩවා කරකැවෙන්නේ, පෙරලෙන්නේ, ගලා යන්නේ මේ ආකාරයටයි. හේතුව ඵලය හේතුව. අධ්‍යක්ෂීම් මට්ටමින් මේ ධර්මතාවය ඉතා හොඳින් පැහැදිලි වෙනවා. ඉතා හොඳින් පැහැදිලි වන තවත් සත්‍යතාවයක් වන්නේ හේතුවට අනුව ඵලය ලැබෙන බවයි. හේතුව අනුවම ඵලය ලැබෙනවා. පැලකල බීජය අනුවම ගෙඩි ලැබෙනවා. පිටත ඇති වෘක්ෂලතා ලෝකයේත් මේ දෙයම අපිට දකින්න ලැබෙනවා. කෙනෙක් අභ්‍යන්තරයේත් අත්විඳීමට පටන් ගන්නේ මේ එකම නීතියයි. මම පොළවේ බීජ දෙකක් පැල කරනවා. ඉන් එකක් හුක් ගසක බීජයක්, අනික කොහොඹ ගසක බීජයක්. මේ බීජ දෙකටම එක සමාන ලෙස පෝෂණය, පස, වතුර, වාතය, හිරු එළිය යනාදිය ලබා දෙනවා. ඒවා දලුලා ලියලා වැඩීමට පටන් ගන්නවා. නමුත් සිදුවුණේ කුමක්ද? මේ උග්ගසට සිදුවුණේ මොකද්ද? එහි සෑම කොටසක්ම ඉතාම පැන් රසයි. ඉතාම පැන්රසයි. ඒත් මේ කොහොඹ ගහේ සෑම කොටසක්ම ඉතාමත් තිත්තයි, ඉතාමත්ම තිත්තයි, ඉතාමත්ම තිත්තයි. ස්වභාව ධර්මය එකකට ඉතාම කාරුණික වී අනිකට ඉතාම නපුරු වී ඇත්තේ ඇයි? එසේත් නැත්තං සර්ව බලධාරී දෙවියන් වහන්සේ එකකට බොහොම කරුණාවන්ත වී අනිකට බොහොම නපුරු වී ඇත්තේ ඇයි කියලා ඔබට කියන්න පුළුවන්ද? කරුණාවන්ත වූ හෝ නපුරු වූ කිසි කෙනෙක් නැහැ. මේ සියලු දේට නොවෙනස්ව බලපාන්නේ ස්වභාව ධර්මයේ නීතියයි. ස්වභාව ධර්මය විසින් පෝෂණය පමණක් සපයමින් බීජයට එහි ගති ලක්ෂණ ප්‍රකටවීමට උපකාර කරනවා. උග්ගසේ බීජයේ ස්වභාවය වන්නේ පැණිරසයි, පැණිරසයි. එහි සෑම කොටසකින්ම එය ප්‍රකට කරනවා. කොහොඹ බීජයේ ස්වභාවය වන්නේ තිත්ත ගතියයි. එහි සෑම කොටසකින්ම තිත්ත ගතිය ප්‍රකට වෙනවා. මේ ස්වභාව ධර්මයේ නීතියයි, ස්වාභාවික නීතියයි. විශාල කොහොඹ ගසක් තියෙනවා. මම එහි ගොස් තුන් පාරක් ගසට වැඳ 108 වාරයක් ප්‍රදක්ෂිනා කරලා මල් සුවඳ දුම් රස කැවිලි යනාදිය පූජා කරලා කඳුළු පෙරි දෑසින් යුතුව මෙසේ යාඥා කරනවා. අනේ කොහොඹ ගහේ දෙවියනි, කරුණාකර මට මේ ගහේ මට පැණිරස අඹ ලබා දෙන්න. මට ඕනේ පැණිරස අඹ. අනේ කරුණාකර මට පැණිරස අඹ ලබා දෙන්න. ඔබ මුළු අවුරුද්ද පුරාම හෝ ජීවිතය මුළුල්ලේම හෝ පැණිරස අඹ ඉල්ලා ඇඬුවත් කිසි වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඔබට ලැබෙන්නේ තිත්ත රස කොහොඹම පමණයි. ඔබට පැණිරස අඹ ලැබෙන්නේ නැහැ. ඔබට ඇත්තටම අවශ්‍ය පැණිරස අඹ නම් ඔබ බීජය සිටුවන විට ඉතා සැලකිලිමත් විය යුතුයි. ඔබ පැණිරස අඹ බීජයක් පැලකොළොත් ඔබට ලැබෙන්නේ වෙන කිසිවක් නෙවෙයි, පැණිරස අඹමයි. අපේ දුර්වලතාවය වෙන්නේ බීජය පැලකිරීමේදී අපි බොහොම නොදැනුවත් වීමයි. ඒ ගැන බොහොම අසිහියෙන් සිටීමයි. අපි නොකඩවාම පැල කරන්නේ තිත්ත රස බීජ, තිත්ත රස බීජමයි. අස්වැන්න නෙලාගන්න, පල නෙලාගන්න කාලේ පැමිණි විට මට ඕනේ පැණිරස ගෙඩි. මට පැණිරස ගෙඩිමයි ඕනේ. නමුත් ඒක සිදු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නෙම මට මොකක් හෝ යහපතක්ම වෙයි කියලා. මම පැල කරන්නෙම තිත්ත රස බීජ වුණත් බලාපොරොත්තු වෙන්නේ පැණිරස ගෙඩිමයි. යම් නොපෙනෙන බලවේගයක් සර්ව බලධාරී දෙවි කෙනෙක් මට උදව් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඇයි මේ ඔබට පමණක් සර්ව බලධාරී දෙවියන් උදව් කරන්නේ? ඇයි අනික් අයට උදව් නොකරන්නේ? ඔබ එතුමාට ප්‍රශංසා කරනවා, එතුමා වර්ණනා කරනවා. එහෙම කරන විට දෙවියන් ඔබ ගැන බොහොම සතුටටපත් වෙලා ඔබට පිහිට වෙනවා. එතුමා අන් අයට පිහිට වෙන්නේ නැහැ කියලා හිතනවා. මේක උමතුවක්. කෙනෙක් මේ උමතුවෙන් කෙතරම් ඉක්මනින් මිදෙනවාද, එතරම් ඉක්මනින් ස්වභාව ධර්මයේ නීතිය අනුගමනය කරන්න පටන් ගන්නවා. එවැන්නෙක් මෙසේ තේරුම් ගන්නවා, මම පැල කරන්නේ මොන විදියේ බීජද අනිවාර්යයෙන් ඒ වර්ගයේ ඵල ලැබෙනවාමයි. ඒ නිසා බීජ පැල කිරීමේදී මම ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මේ අවබෝධය ලබාගත් අප්‍රමාදී පුද්ගලයා විමුක්ති මාර්ගයට අප්‍රමාදව පිවිසෙනවා. එසේ නැතහොත් කෙනෙක් නොකඩවාම අවිද්‍යාව නැමැති අන්ධකාරයේ නිතරම ගිලී සිටිනවා. ඒ හේතුවෙන් තමන් විසින්ම තමන්ව මෝඩයෙක් කරගන්නවා. තමන්ම තමන්ව රවටා ගන්නවා. දිගින් දිගටම නොකඩවාම දුකේ වෙලී පැටලී සිටිනවා. තත්ත්වය මෙසේ වුණොත් කෙනෙකුට දුකෙන් මිදීමට නොහැකියි. සබාධාමේ නීතිය සබාධාමේ නීතියමයි. ඒක විශ්වීයයි. සැමටමත් අදාළයි. බීජයේ ආකාරය අනුව ඵලය හටගන්නවා. හේතුවට අනුවම ඵලය ඇති වෙනවා. ඔබේ ක්‍රියාව අනුවම ප්‍රතිඵලය ලැබෙනවා. ක්‍රියාව කුමන ආකාරය වුණත් අනිවාර්යයෙන්ම ඒ අනුව ප්‍රතිඵලය ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදු එක් සිදුවීමක් මේ. දවසක් තරුණෙක් අඬ අඬා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇයි අඬන්නේ, මොකද්ද උනේ? ඔහු නොකඩවාම ඉකි ගසමින් අඬනවා. ඇයි මොකද්ද උනේ? භාග්‍යතුන් වහන්සේ, මගේ පියා ඊයේ මැරුණා. ඔව්, ඉතින් ඔහු මලා නම් මලා. ඔබ ඇඬීමෙන් ඔහුට නැවත පණ ලැබෙන්නේ නැහනේ. ඇඬීමෙන් පලක් නැහැ. ඉතින් ඇයි අඬාගෙන ආවේ? අනේ භාග්‍යතුන් වහන්සේ, මම ඔබ වහන්සේ ළඟට ආවේ විශේෂ ඉල්ලීමක් කරන්නයි. විශේෂ ඉල්ලීමක්? ඒ මොකද්ද? අනේ ස්වාමීනි, මගේ පියා වෙනුවෙන් මොකක් හරි කරන්න. මගේ මැරිච්ච පියා වෙනුවෙන් මොකක් හරි කරන්න. ඔබේ මැරිච්ච පියාවනි මම මොනව කරන්නද? ඔබ වහන්සේට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඔබ වහන්සේ බොහෝම බල සම්පන්නයි. ඉතාම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බව මම අහලා තියෙනවා. බලන්න, අර සාමාන්‍ය පූජකවරු යම් යම් පුද පූජා පවත්වනවා. ඒ අය ඒ පුද පූජා කළ ගමන්ම මිය ගිය අයට දිව්‍ය ලෝකට යාමට හැකියාව ලැබෙනවා. ඔබ වහන්සේ බොහොම බලවත් නිසා ඔබ වහන්සේ යම් කිසි පුද පූජාවක් කළොත් භාගිතුන් වහන්සේ මගේ පියාට දිව්‍ය ලෝකට යාමට පමණක් නෙවෙයි දිව්‍ය ලෝකේ ස්ථිරවම සිටීමට හැකි වෙනවා. අනේ භාගිතුන් වහන්සේ මගේ පියා වෙනුම නොහරි කරන්න. උමත පුද්ගලයෙක් මොහුට කරුණ තේරුම් කර දීමෙන් පළක් නැති බව බුදුරජාන් වහන්සේ දැනගත්තා. ඒ අවස්ථාවේ මේ තරුණයා හිටියේ දැඩි චිත්ත පීඩාවකින්. යම් යම් දේ පැහැදිලි කර දීමට බුදුරජාන් වහන්සේට විශේෂිත වූ ක්‍රම තිබුණා. උන්වහන්සේ මෙසේ වදාලා, "හොඳයි, වෙළඳපොළට ගිහින් මැටි මුට්ටි දෙකක් අරගෙන එන්න." තරුණයාට බොහොම සතුටයි. ඔහු මෙසේ සිතුවා, "බුදුරජාන් වහන්සේ දැන් මගේ පියා වෙනුවෙන් මොකක් හෝ පුත පූජාවක් කරන්නයි ලෑස්ති වෙන්නේ." ඔහු මුට්ටි දෙකක් ගෙනාවා. බුදුරජාන් වහන්සේ ඔහුට කිව්වා, "ඔය මුට්ටි දෙකෙන් එකක් ගිතෙල් වලින් පුරවන්න, අනික ගල් කැට වලින් පුරවන්න." ඔහු එසේ කළා. "මුට්ටි දෙක හොඳින් තදකර වසන්න." ඒකත් කළා. ඉන්පසු ළඟ ඇති පොකුණක් පෙන්වා කිව්වා, "දැන් ඔය මුට්ටි දෙකම අර පොකුණේ තබන්න." ඔහු එසේ තැබුවා. ඒවායේ බර නිසා දෙකම පතුලට ගිලුණා. දැන් ලොකු ශක්තිමත් පොල්ලක් ගෙනවිත් ඒවට ගසා ඒවා බිඳින්න. තරුණයා ඒවා බිඳ දැම්මා. බුදුරජාණන් වහන්සේ ඉතාම අගනා පුත පූජාවක් මගේ පියා වෙනුවෙන් පවත්වනවා කියා ඔහු බොහොම සතුටට පත් වුණා. ඉන්දියාව ඉතා විශාල හා ඉතා පැරණි රටක්. විවිධාකාර ඇදහිලියා විශ්වාසයන්ගෙන් පිරුණු රටක්. සමහර දේවලින් අන්තයටම ගිය රටක්. බුදුරජාණන් වහන්සේ වැනි සම්මා සම්බෝධියට පත්වන පුද්ගලයින්ද එහි පාලවන අතර අන්ධවිශ්වාසවල මිත්‍යා දෘෂ්ටිවල එල්බගෙන ඒවායි වෙලී පැටලී අවිද්‍යාන්ධකාරයේ ගිලී සිටින අඥාන පුද්ගලයින්ද එහි සිටිනවා. එහි සමහර මිනිසුන් තුළ මේ ආකාර විශ්වාසයක්ද තියෙනවා. කෙනෙකුගේ මව හෝ පියා මියගිය විට පුතා මලකඳ ගෙනගොස් දරසෑයකට දමා පුළුස්සනවා. එය අඩක් පමණ දැවුණු පසු ඔහු ලොකු පොල්ලකින් හිස් කබලට වැරෙන් පහර දී එය දෙපළු කරනවා. මෙහිදී ඔවුන් විශ්වාස කරන්නේ හිස්කබල විවෘත වූ විට දිව්‍ය ලෝකයට ඇතුළෙන දොරටුව විවෘත වී ඒ මලපුද්ගලයා දිව්‍ය ලෝකයට ඇතුළෙන බවයි. දැන් මේ තරුණයා හිතනවා, "මගේ පියාගේ මලකඳ ඊයේ පිලිසුවා. දැන් ඔහු වෙනුවෙන් පවත්වන පුද පූජාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ මැටි මුට්ටි දෙක මාලවා බිඳවනවා." ඔහු ඒ කළා. එවිට එක මුට්ටියක තිබූ ගිතෙල් උඩට ඇවිත් වතුර මතුපිට පාවෙන්න පටන් ගත්තා. අනෙක් මුට්ටියේ තිබූ ගල් කැට පතුලේම රැඳුණා. බුදුරජාණන් වහන්සේ ඔහුට කිව්වා, "මේ ටික මම කළා. දැන් ඔබ කියපු පූජකවරුන් මෙහි කැඳවලා ඔවුන්ට මෙසේ යාඥා කරන්න කියන්න. අනේ ගල් කැට ටික මතුවෙන්න, වතුර මතුපිටට ඇවිත් පාවෙන්න, මතුපිටට ඇවිත් පාවෙන්න, මේ වතුර මතුපිට පාවෙන ගිතෙල් පතුලට කිඳාබසින්න, පතුලට කිඳාබසින්න. එතකොට එහෙම වෙනවද කියලා අපි බලමු." "අනේ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විහිළුවක් කරනවද? එහෙම වෙන්න පුළුවන්ද?" "භාග්‍යවතුන් වහන්ස, කොහොමටවත් එහෙම වෙන්න බැහැනේ. ඒක සබාදාම නීතියට විරුද්ධයි. ගල් කැට වතුරට වඩා බරෙන් වැඩි. ඒවා පතුලේ රැඳෙනවාමයි. ඒවට පාවෙන්න බැහැ. ගිතෙල් වතුරට වඩා බරෙන් අඩුයි. ඒවා වතුරේ පාවෙනවාමයි. ඒවට පතුලට යන්න බැහැ." "බොහොම හොඳයි. සබාදාමේ නීතිය ගැන හොඳට දන්නවා. ඒ වුණත් සබාදාමේ නීතිය සෑමටම එක සමානව අදාළ බව තේරුම් ගන්න ඔබ උත්සාහ කරන්නේ නැහැ. ඔබේ පියා ගල් වැලි වගේ රළු ගොරෝසු බර අකුසල ක්‍රියාවන් කරමින් සිටියා නම් ඔහු පාතට යන බව නියතයි. ඔහු ඉහලට ගන්න පුළුවන් කාටද? ඔබේ පියා ගිතෙල් වැනි සැහැල්ලු කුසල ක්‍රියාවන් කරමින් සිටියා නම් ඉහලට යනවාමයි. ඔහුව පාතට අද දැමිය හැක්කේ කාටද? අපේ ගැටලුව අපේ දුර්වලතාවේ තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. අපි කවුරුන් හෝ මත යැපීමටයි උත්සාහ කරන්නේ. කුමන හෝ නොපෙනෙන බලවේගයක් මට උදව් කරાવી" කියා සිතනවා. ඒත් අපි අපේ හැසිරීම් රටාව අපේ ක්‍රියාවන් වෙනස් කර ගැනීමට කිසිවක් කරන්නේ නැහැ. මේ නිසයි කෙනෙක් නොකොටවා දුකෙයි ඇලී ගැලී සිටින්නේ. එක් දුකක් පසු පස තව දුකක් පැමිණෙනවා. මේ සොබාදාමේ නීතිය කෙනෙක් කොතරම් ඉක්මනින් අවබෝධ කරගන්නවාද, ඒ තරම් ඉක්මනින් මේ පුද්ගලයා සොබාදාමේ නීතියට අනුකූලව ජීවත්වීමට පටන් ගන්නවා. මෝහය දුරුකර දුකෙන් මිදීමට පටන් ගන්නවා. එමගින් යහපත් ජීවිතයක් ගත කරමින් සතුටින් ප්‍රීතියෙන් ඉන්නවා. කෙනෙක් මේ ආකාරයෙන් ජීවත්වීමට පෙළඹුණ විට ඊළඟට මෙහෙම හිතන්න පටන් ගන්නවා. මම මගේ ක්‍රියාවන් ගැන සැලකිලිමත් විය යුතුයි. ඊළඟට මගේ මේ සැලකිලිමත් විය යුතු ක්‍රියාව කුමක්ද කියා ප්‍රශ්නයක් පැන නගිනවා. ඵලය ලබා දෙන ක්‍රියාව කුමක්ද? ශාරීරික ක්‍රියා, වාචසික ක්‍රියා සහ මානසික ක්‍රියා යනුවෙන් ක්‍රියාවන් තුන් ආකාරයි. මේවායින් කායික ක්‍රියාවන් ඉතා වැදගත් වන බවත්, වාචසික ක්‍රියාවන් තරමක් වැදගත් වන බවත්, මානසික ක්‍රියාවන් එතරම් වැදගත්කමක් නැති ඉතා සුළු දෙයක් බවත් සාමාන්‍ය පොදු පිළිගැනීමයි. නමුත් විමුක්තියට පත් බුදුරජාණන් වහන්සේ කලාක්මෙන් කෙනෙක් තම අභ්‍යන්තරයේ පවතින සත්‍යතාවය නිරීක්ෂණය කිරීමට පටන්ගත් විට වඩාත් වැදගත් වන්නේ ශාරීරික ක්‍රියාවන් හෝ වාචසික ක්‍රියාවන් නොව මානසික ක්‍රියාවන් බව වඩාත් පැහැදිලි වෙනවා. වාචසික සහ ශාරීරික ක්‍රියාවල ඒවාට අදාළ ප්‍රතිඵල තියෙනවා. නමුත් වඩාත් වැදගත් වන්නේ මානසික ක්‍රියාවයි. සෑම ක්‍රියාවක්ම මුලින්ම පටන් ගන්නේ සිත තුළ සිතවිල්ලකින්. ඉන්පසු ඒ සිතවිල්ල අනුක්‍රමයෙන් බලවත් වී මේ මානසික ක්‍රියාව වාචසික ක්‍රියාවක් බවට පත්වෙනවා. ඒ සිතුවිලි ප්‍රබල වීමෙන් වඩවඩාත් ප්‍රබල වීමෙන් ශාරීරික ක්‍රියාවක් බවට පත්වෙනවා. වාචසික හා ශාරීරික ක්‍රියාවක් යනු වෙන කිසිවක් නෙවෙයි, මානසික ක්‍රියාවක ප්‍රතිරූපයක්. ඒවා මානසික ක්‍රියාවක ප්‍රබලත්වය මැනීම සඳහා මිනින් දඬු පමණයි. වඩාත්ම වැදගත් වන්නේ මානසික ක්‍රියාවයි. මෙන්න උදාහරණයක්. මා සමග අමනාපයෙන් සිටින කෙනෙක් මට හමු වෙනවා. ඔහු දුටු ගමන් මගේ සිත ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. හිත තරහින් ක්‍රෝධයෙන් පිරී යනවා. මානසික අකුසලයක් ආරම්භ වී තිබෙනවා. එය ක්‍රමයෙන් බලවත් වී වාචසික ක්‍රියාවක් බවට පත්වෙනවා. මම ඔහුට කෑ ගහනවා, බනිනවා. ප්‍රතිඵලය වුණේ වඩා බලවත් අකුසල් සහගත වාචසික ක්‍රියාවක් ඇතිවීමයි. එය තව තවත් ප්‍රබල වී වඩාත් ප්‍රබල ශාරීරික අකුසල ක්‍රියාවක් බවට පත්වෙනවා. මම ඔහුට කම්මුල් පාරක් ගහනවා. මට තුවක්කුවක් තියෙනවා නම් ඔහුට වෙඩි තියෙනවා, ඔහුව මරනවා. ප්‍රතිඵලය වෙන්නේ ප්‍රබල ශාරීරික අකුසල ක්‍රියාවක්. මේ අකුසල සහගත වාචසික හෝ ශාරීරික ක්‍රියාව උනේ කුමක්ද? එය මානසික ක්‍රියාවේ ප්‍රතිරූපයක්. ඒව මගේ අකුසල සහගත මානසික ක්‍රියාවේ ප්‍රතිඵලය මැනිය හැකි මිනින්දඬු පමණයි. කුසල ක්‍රියාවන් සම්බන්ධයෙනුත් සිදුවන්නේ අකුසල ක්‍රියාවන් වලදී සිදුවන දේමයි. උදාහරණයක් වශයෙන්, ඉතාම අසරණ දුක්ඛිත තත්ත්වයක සිටින කෙනෙක් මට දකින්න ලැබෙනවා. මගේ සිත ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. කරුණාව, දයාව මතුවෙනවා. ඊය බලවත් වූ විට මේ කුසල සහගත මානසික ක්‍රියාව වාචසික ක්‍රියාවක් බවට පත්වෙනවා. මම ඔහු සමග කාරුණිකව, මෛත්‍රී සහගතව, දයාවෙන් වචන කීපයක් කතා කරනවා. මේ කුසල සහගත වාචසික ක්‍රියාවට හේතුණු මානසික ක්‍රියාව තව තවත් ප්‍රබල වී ශාරීරික ක්‍රියාව බවට පත්වෙනවා. මම මේ පුද්ගලයාට කායිකව උදව් කිරීමට පෙළඹෙනවා. මම ඔහුට යමක් දෙනවා. ඒ කුසල සහගත ශාරීරික ක්‍රියාවක්. මේ කුසල සහගත හෝ අකුසල සහගත සියලුම කායික වාචසික ක්‍රියාවන් මානසික ක්‍රියාවල ප්‍රතිරූපයක්, පිළිබිඹු වීමක්. මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි, සම්මා සම්බුද්ධත්වයයි. ඉතාම වැදගත් වෙන්නේ සිතයි. සෑම දෙයක්ම ආරම්භ වෙන්නේ සිත තුළයි. සියල්ල ආරම්භ වෙන්නේ සිත තුළයි. සෑම දෙයකටම සිත පෙරටුවෙන් සිටී. උන්වහන්සේ තම අත්දැකීම් මෙලෙස වදාලා. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා. මනෝපුබ්බංගමා ධම්මා, සිත සෑම දෙයකටම පෙරටුවෙන් සිටී. මනෝසෙට්ඨා, සිත සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයි. මේ නිසයි සිත ඉතාමත් වැදගත්වන්නේ. මනෝමයා ජීවිතය පුරාම ඔබ විසින් අත්විඳුන් ලබන ඕනෑම දෙයක් වෙන කිසිවක් නොව ඔබේම සිතේ ඵලයක්. ඔබේ සිතේ පහළ වූ දෙයක් මනෝමයා. මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. ඔබ අකුසල සහගත අපවිත්‍ර සිතකින් කිසියම් ශාරීරික හෝ වාචසික ක්‍රියාවක් සිදු කළොත් එවිට තතෝනන් දුක්ඛමන් වේති චක්කං වවහතෝ පදං. දුක තමා පසුපස ලුහුබඳිනවා. ඒ හරියටම කරත්තයක බැඳි ගොනාගේ පසුපස ගමන් කරන කරත්ත රෝදය වගේ. ගොනා යන සෑම තැනකම රෝදය ගුණාගේ පිටිපසින් යනවා පිටිපසින් යනවා. පදනම අත්තිවාරම් වැරදි නිසා දුක ඔබ පසුපස ලුහුබඳිනවා. දුක ඔබ පසුපස ලුහුබඳිනවා. එලෙසම මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. ඔබ කුසල සහගත පිරිසුදු සිතකින් කුමන හෝ වාචසික හෝ ක්‍රියාවක් සිදු කළොත් එවිට තතෝනං සුඛමන් වේති ඡායාවෙන් පායිනි. එවිට තමාගේ සෙවනැල්ල තමා සමගම ගමන් කරනවා වාගේ සියලු සැපත සතුට තමන් සමග එනවා. කෙනෙක් යන තැනට සෙවනැල්ලද ගමන් කරනවා. කෙනෙක් යන තැනට සෙවනැල්ලද ගමන් කරනවා. මේ ස්වභාව ධර්මයේ නීතියයි. යම් ක්‍රියාවක පදනම වූ සිත ඉතාම වැදගත් වෙනවා. ඔබ මුලින්ම ක්‍රියාත්මක කරවන්නේ මේ පදනම වූ සිතයි. වාචසික මට්ටමින් හෝ කායික මට්ටමින් ක්‍රියාත්මක වන්නේ ඊළඟටයි. කෙනෙක් ලබන විපාකය මානසික ක්‍රියාවේ ඵලයයි. ඒ රඳා පවතින්නේ සිතේ ඇති වූ චේතනාව අනුව මිස වාචසික ක්‍රියාව අනුව නෙවෙයි, කායික ක්‍රියාව අනුවත් නෙවෙයි. මෙන්න උදාහරණයක්. මා සමග අමනාපෙන් සිටින කෙනෙක් මට මුණ ගැහෙනවා. මට තරහා ඇති වී මම ඔහුට කෑ ගහනවා, නිින්දා කරනවා, බැන වදිනවා. උඹ බල්ලෙක්, උඹ ඌරෙක් යනුවෙන් නිින්දා අපහාස කරනවා. ඔබලාගේ රටේ නිින්දා අපහාස කරන්නේ කොහොමදයි මම දන්නේ නැහැ. නමුත් හින්දි භාෂාවෙන් අපි උඹ බල්ලා, ඌරා, බූරුවා යන වචන භාවිතා කරනවා. ඒ නිසා උඹ බල්ලෙක්, උඹ ඌරෙක්, උඹ බූරුවෙක් ආදී වශයෙන් මම බැන වැදුනා. මේ එක සිද්ධියක්. තවත් සිද්ධියක්, මඩගොඩේ සෙල්ලම් කරමින් සිටි මගේ මුණුපුරා ඇඳුම්වල බඩ ගාගෙන එනවා මම දකිනවා. එවිට මම ඔහුට උඹ බල්ලෙක්, උඹ ඌරෙක්, උඹ බූරුවෙක් කියා කෑ ගහනවා. එකම වචනමයි. මම වාචසික මට්ටමින් භාවිතා කළේ එකම වචනමයි, එකම වාචික ක්‍රියාවමයි. නමුත් මානසික මට්ටමින් බැලුව විට සිතේ ඇති වූ චේතනාව අහසට පොළොව වගේයි. මගේ සතුරාට මේ වචන භාවිතා කරන විට එය කළේ තරහෙන්. ඒ වචනම මගේ මුණුපුරාට භාවිතා කළේ බොහොම ආදරෙන්. ස්වභාව ධර්මය සැලකිලිමත් වන්නේ සිතේ ඇති වූ චේතනාව ගැන මිස වාචසික ක්‍රියාව ගැන නෙමෙයි. කෙනෙක් ලබන ප්‍රතිඵලය විපාකය සිතේ ඇති වූ චේතනාවට අනුවයි සිදුවෙන්නේ. එය සිදුවෙන්නේ වාචසික ක්‍රියාව අනුව නෙමෙයි, ශාරීරික ක්‍රියාව අනුවත් නෙමෙයි. තවත් උදාහරණයක්. පොහොසත් පුද්ගලයෙක් මුදල්, මැණික් ආභරණ ආදී රැගෙන කැලයක් මැදින් ගමන් කරනවා. මංකොල්ලකාරයෙක් මේ බඩු මංකොල්ල කෑමට ඔහුගේ බඩට පිහියකින් යන්න. මේ ප්‍රතිඵලය ලෙස ඔහු මරණයට පත් වුණා. මේ එක සිද්ධියක්. මේ තවත් සිද්ධියක්. කෙනුගේ බඩේ ඉතා වේදනාකාරී ගෙඩියක් හැදිලා ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට ගියා. විවිධ ප්‍රතිකාර කළ නමුත් සනීප වුණේ නැහැ. ශල්‍ය වෛද්‍යවරයා කිව්වා ශල්‍ය කර්මයක් කරලා ගෙඩිය ඉවත් කළොත් සනීප වෙයි කියලා. රෝගියා ඒකට කැමැති වුණා. වෛද්‍යවරයා රෝගියා ශල්‍යාගාරයට අරගෙන ශල්‍ය කර්මය පටන් ගත්තා. ශල්‍ය වෛද්‍යවරයා පිහියකින් රෝගියාගේ බඩ කැපුවා. ශල්‍ය කර්මයේ අතරතුරේදී රෝගියා මිය ගියා. වෛද්‍යවරයා මංකොල්ලකාරයා ශාරීරික මට්ටමින් කළේ එකම දෙයයි. දෙදෙනාම ඒ අයගේ පිහිගෙන ඒ වායින් කෙනෙකුගේ බඩ කැපුවා. ඒ ප්‍රතිඵලයක් ලෙස ඒ පුද්ගලයා මරණයට පත් වුණා. දැන් ස්වභාව ධර්මය, එහෙම නැත්තම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ දෙදෙනාටම එකම විපාකය ලබා දෙනවද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. වැදගත් වෙන්නේ චේතනාවයි. මංකොල්ලකාරයාගේ චේතනාව දැඩි තරහින් පිරි එකක්. නමුත් වෛද්‍යවරයාගේ චේතනාව යහපත් එකක්. ස්වභාව ධර්මය සැලකිල්ලට ගන්නේ සිතේ හටගත් අරමුණයි, සිතේ හටගත් චේතනාවයි. විපාකය, ඵලය ඊට අනුරූපව ලැබෙන්නේ. ක්‍රියාවට පදනම් වූ චේතනාව කුමක්ද? වඩා වැදගත් වෙන්නේ යයි. කායික හෝ වාචසික මට්ටමේ ක්‍රියාව කුමක් වුණත් ඊට වඩා වැදගත් වෙන්නේ සිතේ හටගත් චේතනාවයි. අපි සැලකලිමත් විය යුතු වන්නේ සිත හා සිතේ හටගන්නා චේතනාව පිළිබඳවයි. සිත යනු කුමක්ද? එය ක්‍රියා කරන්න කෙසේද යන්න තේරුම් ගත යුතුයි. විපස්සනාව ඔබට ඒ සඳහා උදව් කරනවා. තේරුම් ගන්න, මේ මුළු භාවනා ක්‍රමයේම කෙරෙන්නේ සම්පූර්ණ රූපස්කන්ධයම, කායික ව්‍යුහයම කොටස් වලට බෙදා වෙන්කර විශ්ලේෂණය කර සංකීර්ණ ස්වභාවය පහවි ඝන රළු ස්වභාවය නැති වී යාමට සලස්වීමයි. ඔබ විසින් කළ යුතු වෙනත් කිසිවක් නැහැ. ඔබ නිරීක්ෂණය කරනවා, නිරීක්ෂණය කරනවා, දිගින් දිගටම නිරීක්ෂණය කරනවා පමණයි. මෙසේ මේ රූපස්කන්ධය කොටස් වලට බෙදා වෙන්කර විභේදනය කර නිරීක්ෂණය කරගෙන යන විට ඉතා කුඩා අංශු බවට පත්කිරීම, ඝන රළු ස්වභාවය දියකර හැරීම ස්වභාව ධර්මයෙන් සිදුවෙන්න පටන් ගන්නවා. ආරම්භයේදී ඔබේ ශරීරයේ ඉතා රළු ඝන පීඩාකාරී අත්දැකීම් ලබනවා. ඉන්පසු ඒවායේ ඝන රළු බව දියවී පහවී යාමට පටන් ගන්නවා. මෙසේ නිරීක්ෂණය කරගෙන යන විට මේ ශරීරයේ වෙන කිසිවක් නොව නිදහසේ ගලා යන ඉතාම සියුම් තරංගමාලා නිදහසේ ගලා යන ශක්ති ධාරා පමණක් දැනෙන මට්ටමකට ඔබ ළඟා වෙනවා. ඒ වගේම සිතත් කොටස් වලට බෙදා වෙන්කර නිරීක්ෂණය කරගෙන යන විට සිතේ සංකීර්ණත්වය පහවී යනවා. සම්මා සම්බෝධියට පත් වූ කෙනෙක් සම්පූර්ණ මානසික හා කායික ව්‍යුහය නාම රූප ස්කන්ධයන් පරීක්ෂණයට භාජනය කරනවා. කායික ව්‍යුහය කොටස් වලට බෙදා වෙන් කරමින් නිරීක්ෂණය කළ උන්වහන්සේ අවසානයේ තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි කිසියම් දේවල් අටක එකතුවකින් සෑදුණු ඉතා කුඩා අංශු අත්විඳින මට්ටමකට ළඟා වුණා. ඒවා උන්වහන්සේ අට කලාප නමින් හැඳුන්වුවා. සිතද ඒ ලෙසමයි. හිතේ ස්වභාවය බෙදා වෙන් කරමින් කොටස් කරමින් නිරීක්ෂණය කරගෙන යන විට සිත් වර්ග 121ක් හා චෛතසික 52ක් වශයෙන් හඳුනාගත හැකි වෙනවා. සෑම සිතක්ම පහළ වෙන්නේ මේ චෛතසික 90යි. මේ මට්ටමේදී එන විපස්සනා භාවනාව ආධාරණ මුල් අවධියේදී මේ සිත් වර්ග 120 හා චෛතසික 22 මතක තබා ගැනීමට එතරම් අවශ්‍ය නැහැ. සිතේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. ඒවා ක්‍රියා කරන ආකාරයත් ඔබට තේරුම් ගත හැකියි. ඔබ ඒවා අත්විඳිනවා. ඒ අත්විඳීම් ඔබට බොහෝ උපකාරී වෙනවා. සිතේ මේ ප්‍රධාන කොටස් හතරෙන් පළමුවැනි කොටස විඥාන යනුවෙන් බුදුරජාණන් වහන්සේ හැඳුන්වුවා. සිතේ මේ පළමු කොටසේ එනම් විඥානයේ කාර්යවන්නේ යමක් සිදුවන බව දැනුවත් කිරීමයි, සිහියට නැංවීමයි. අපේ ඉන්ද්‍රිය ద్వාර 6 වන ඇස්, කන්, නාස, දිව, ශරීර සහ මනස යන මේ සෑම ඉන්ද්‍රියකටම වෙන වෙනම විඥානයක් තියෙනවා. එනම් චක්ක විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන හා මනෝ විඥාන. ඕනෑම ඉන්ද්‍රිය ద్వාරයක් අරමුණක් හා ගැටෙන විට, ස්පර්ශ වූ විට ඊට අනුරූප විඥානය හට ගන්නවා. යම් හැඩයක්, රූපයක්, පාටක්, ආලෝකයක් ඇස් සමග ගැටීමත් සමගම චක්කු විඥානය හට ගන්නවා. යම් ශබ්දයක් කන සමග ගැටීමත් සමගම සෝත විඥානය හට ගන්නවා. යම් ගඳක්, සුවඳක් නාසය සමග ගැටුණු විට ඝාන විඥානය හට ගන්නවා. යම් ගැටෙන දැනෙන දෙයක් ශරීරය සමග ස්පර්ශ වූ විට කාය විඥානය හට ගන්නවා. යම් සිතුවිල්ලක්, හැඟීමක් සිත සමග ගැටුණු විට මනෝ විඥානය හට ගන්නවා. මේ 6 ආකාර විඥානයන්ගේ කාර්යවන්නේ ඒ ඉන්ද්‍රිය සමග යමක් ස්පර්ශ වූ බව දැනුවත් කිරීමයි, සිහි ගැන්වීමයි. සෝත විඥානය කිසියම් සද්දයක් කන සමග ගැටුණු විට සෝත විඥානය ඇති වෙනවා. ඔන්න කන සමග යමක් ස්පර්ශ වුණා යයි දැනුවත් කරනවා. ඒ හා සමගම සිතේ තවත් කොටසක් ක්‍රියාත්මක වෙනවා. එය හඳුන්වන්නේ සංඥා යනුවෙන්. එහි කාර්යය වන්නේ හඳුනා ගැනීමයි, ඇගයීම් කිරීමයි. යම් සද්දයක් කන සමග ගැටුණා යයි සිතමු. එවිට සිතේ පළමුවන කොටස විඥාණය මගින් කන නැමැති ඉන්ද්‍රිය ද්වාරයේ යමක් සිදුනායයි දැනුවත් කරනවා. එපමණයි. සිතේ දෙවන කොටස වන සංඥා මගින් සිදුනේ කුමක්දයි හඳුනා ගන්නවා. වචන මොන වචනද? බණින වචන. එසේ නැත්තං ප්‍රසංසාත්මක වචන ලෙසින් සංඥා මගින් හඳුනාගෙන ඇගැයීම් කරනවා. අතීතයේ ලැබූ සියලුම අත්දැකීම් අනුව, අතීතයේ සිතේ සිදුවුණු සියලුම සකස්වීම් වලට අනුව සහ අතීතයේ තැන්පත් කරගත් සියලු මතකයන්ට අනුව ඒ හඳුනා ගන්නවා. අරමුණ හඳුනා ගන්නා පමණක් නෙවෙයි, ඒ පිළිබඳව ඇගැයීමක්ද කරනවා. බණින වචන, අපෝ ඒවා හොඳ නැහැ. ප්‍රශංසාත්මක වචන, ඒවා බොහොම හොඳයි. මේ ආදී වශයෙන් ඇගැයීමක්ද කරනවා. සිතේ මේ දෙවන කොටස ඊට අදාළ කාර්ය ඉටුකොළ වහාම සිතේ තුන්වන කොටස ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. ඒ කොටස වේදනා යනුවෙන් හඳුන්වනවා. එහි කාර්ය වන්නේ විඳීමයි. ඒ සමගම ශාරීරික සංවේදනා අත්දකිනවා, අත්විඳිනවා. කනට ඇසුණු වචන ඉතා ප්‍රසන්න වචන ලෙස සංඥා මගින් ඇගැයීමක් දුන් වහාම ශරීරය පුරා ඉතා සියුම් ප්‍රියජනක කම්පනමාලා, තරංගමාලා, ශක්තිධාරා ගලා යාමක් සිදුවෙනවා. ඒ වචන ඉතා හොඳයයි ඇගැයීමක් දුන් නිසා ශරීරය පුරාම ප්‍රියජනක සියුම් කම්පනමාලා, තරංගමාලා හට ගන්නවා. කනට ඇසුනේ නරක වචන නම් ඒවා ඉතා නරකයයි සංඥා මගින් ඇගැයීමක් දෙනවා. ඒට ශරීරයේ අප්‍රියජනක කටුක සංවේදනා මතුවන බව ඔබ දැනගන්නවා. සිතේ තුන්වන කොටස වූ වේදනා මගින් මතුවන ප්‍රියජනක හෝ අප්‍රියජනක ශාරීරික සංවේදනා අත්විඳිනවා. එවිට ඒ සමගම සිතේ සතරමන කොටස ක්‍රියාත්මක වෙනවා. ඒ කොටස හඳුන්වන්නේ සංඛාරයනු වෙනුයි. ඒ කොටසේ කාර්ය වන්නේ ප්‍රතිචාර දැක්වීමයි. මේ වචනේ හොඳින් මතක තබා ගන්න. මම මේ සංඛාර කියන වචනය ඉදිරි දින 6 තුල නැවත නැවතත් පාවිච්චි කරනවා. ඇත්ත වශයෙන්ම ඒ සිතින් කරන ප්‍රතිචාර දැක්වීමයි. සිතේ ප්‍රතික්‍රියාවයි, චේතනාවයි. එය ක්‍රියා රාශියකින් සිතුවිලි පරම්පරාවකින් සමන්විත වූවක්. පළමුවෙන්ම සිදු වූ දැනුවත් කිරීම සිදු වූ පමණකින්ම කිසිම විපාකයක් ඇති කරන්නේ නැහැ. දෙවැනි කොටසෙන් සිදු හඳුනා ගැනීමෙනුත් විපාකයක් ඇති වෙන්නේ නැහැ. තුන්වන කොටසෙන් සිදු සංවේදනා විඳීමෙනුත් විපාකයක් ඇති වෙන්නේ නැහැ. නමුත් සංඛාර මානසික ප්‍රතිචාරය ඵලයක් ඇති කරවන විපාකයක් ගෙන දෙන ක්‍රියාවක්. ඊට හේතුව ඔබ නැවත නැවතත් නොකඩවා ප්‍රතිචාර දැක්වීමයි. ප්‍රශංසාත්මක වචන නිසා ප්‍රියජනක සංවේදනාවක් ඇතිවන විට සිතේ මේ කොටස දිගින් දිගටම ප්‍රතිචාර දක්වනවා. මට ඒ සංවේදනා තව ඕනෑ, තවත් ඒ සංවේදනා ඕනෑ, තව තවත් ඕනෑ යනුවෙන් නැවත නැවතත් ලෝභය ඇලීම, ලෝභය ඇලීම, ලෝභය ඇලීම නොකඩවා ඇති කරගන්නවා. ඇසුනේ පරුස වචන නම් අප්‍රියජනක සංවේදනා ඇතිවෙනවා. එවිට සිතේ මේ කොටස ද්වේෂයෙන් වෛරයෙන් ප්‍රතිචාර දක්වනවා. මම ඒ සංවේදනාවලට කැමති නෑ, මම ඒවාට කැමති නෑ, මට ඒවයි මිදෙන්න ඕන. මේ ආකාරයෙන් ද්වේෂය ද්වේෂය නොනවත්වා ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වනවා. මෙසේ සංඛාරයනු මානසික ක්‍රියාවට හේතු සිතේ ඇතිවන චේතනාවයි. සංඛාරයට අනුව එනම් චේතනාවට අනුව විපාක දීම සිදුවෙනවා. කෙනෙකුගේ සංඛාර කොපමණ ගැඹුරුද, බීජය කොයිතරම් ශක්තිමත්ද, සංඛාරයක ස්වභාවය කෙබඳුද යන්න මත විපාකයේ ස්වභාවය රඳා පවතිනවා. සංඛාර වර්ග තුනක් තියෙනවා. අපි තුන් ආකාරයක සංඛාර උපදවනවා. කුසල හා අකුසල සංඛාර දෙවර්ගයේ දැනට පසක තබමු. සංඛාර තුන් ආකාරයයි. එක් වර්ගයක් ජලයේ අඳින ලද ඉරක් වගේයි. එවලේම ඉර මැකී යනවා. දෙවැනි වර්ගය මුහුදු වෙරළේ වැලි මත ඇඳ ඉරක් වගේයි. කෙනෙක් උදේ අඳින ලද ඉර හවස් වන විට මැකී ගිහින්. තුන්වෙනි වර්ගය යකඩ කටුවක් සහ මිටියක් යොදාගෙන ගලක කොටන ලද ගැඹුරු ඉරක් වගේයි. ඉතා ගැඹුරු ඉරක් මැකී යාමට අවුරුදු ගණනාවක් ගත වෙනවා. මේ තුන්වෙනි වර්ගය ඉතා භයානකයි. අපි නොකඩවා සිතේ දිගින් දිගටම තරහ, වෛරය, රාගය, භය, කනස්සල්ල, නොසන්සුන් බව, අසහනය ඇතිකර ගන්නා විට අපි නොකඩවාම දිගින් දිගටම කරන්නේ අකුසල් රැස් කිරීමයි. ඒවා තව තවත් නැවත නැවතත් රැස් කරන විට ඒවා සිතේ ගැඹුරට කාවැදී ගැඹුරු ඵල විපාක ලබා දෙනවා. මේ සංඛාර පෙරකී අනෙක් සංඛාර වර්ග දෙකට වඩා තද බල දුක් ගැන දෙනවා. භාවනා ක්‍රමය පුහුණු කරගෙන යන විට ඔබ වඩවඩාත් හොඳින් මේ අවබෝධ කරගන්නවා. සිතේ ක්‍රියාකාරීත්වය, සිතේ මේ කොටස් හතර, ඒවා ශාරීරිය සමග ඇති සම්බන්ධතා, ඒවායේ අන්තර් ක්‍රියාකාරීත්වය, ඒවා එකිනෙකට සම්බන්ධ වී ක්‍රියා කරන ආකාර යනාදී සියල්ලම හොඳින් තේරුම් ගන්නවා. මම උපදවා ගන්න සංඛාර වඩවඩාත් ගැඹුරට ගොස් මුල් බැස ගන්න ආකාරය මා සුපරීක්ෂාකාරීව අවධානයෙන් දැනුවත්ව සිටින විට ඒවා ගැඹුරට නොයන ආකාරය හා එමගින් මම දුකෙන් ඉවත්වීමක් සිදුවන ආකාරය යන මේවා වඩවඩාත් හොඳින් පැහැදිලි වෙනවා. ඔබ දවස පුරාම සංඛාර පිට සංඛාර උපදවමින් සිටිනවා. සෑම මොහොතකම ගැඹුරු අභ්‍යන්තරයේ කුමක් හෝ දෙයක් සිදුවෙනවා. එවිට සංවේදනා මතුවෙනවා. ඒවාට ඔබ ප්‍රතිචාර දක්වනවා. සංවේදනා මතුවෙනවා. ඔබ ප්‍රතිචාර දක්වනවා. ඔබ සෑම මොහොතේම කරන්නේ එයයි. රාත්‍රියේ නිින්දට ගිය විට මුළු දවසේම ජනිත කළ සංඛාර ප්‍රමාණය මතකයට නැගීමට උත්සාහ කළොත් සංඛාර ප්‍රමාණය ගණන් කළ නොහැකි තරම්. ඒවා සියල්ලම මතකයට නගා ගැනීම අපහසුයි. ඉතාම තදින් සිතට කාබැදුණු දෙක තුනක් පමණක් මතකයේ තියෙන්න පුළුවන්. අද මම මේ දේ කළා. මට එය නොකර ඉන්න තිබුණා. මම ඒකට මෙහෙම ප්‍රතිචාර දැක්වුවා. නමුත් මට ඒ විදිහට ප්‍රතිචාර නොදක්වා ඉන්න තිබුණා. එලෙස යන්තම් දෙක තුනක් මතකයට නැගෙවි. මාසයක් අවසානයේදී ගැඹුරින් තැන්පත් වී ඇති සංඛාරයන් මතකයට නගා ගැනීම ඔබ උත්සාහ කළොත් සෑම දිනකම එබඳු ඒවා එකක් දෙකක් පමණ මතක් වුවත් මාසයක් අවසානයේ 30ක් හෝ 60ක් මතක් වෙන්නේ නැහැ. නැවතත් මුළු මාසය තුළම ගැඹුරට හිතට කාවැදුණු එකක් හෝ දෙකක් පමණයි මතකයට නැගෙන්නේ. අවුරුද්දක් අවසානයේ මුළු අවුරුද්ද පුරාම සිදු වූ ඉතාම ගැඹුරු ඒවා එකක් හෝ දෙකක් පමණ මතකයට නැගෙවි. ඒ ආකාරයෙන්ම ජීවිතයේ අවසානයේදී ඔබ කැමති වුණත් නැතත් ඉතාම ගැඹුරුන් සිතේ තැන්පත් වී ඇති යම්කිසි සංඛාරයක් මතුවෙනවා. මරණ මොහොතේදී මතුවන ඒ සංඛාරය ඒ චිත්තක්ෂණයේ ඉදිරියට ගෙන යනවා. ඊළඟට උපදින සිත මේ සිතේ ලදරුවා වෙනවා. ඊළඟ භවයේ පළමුවන සිත මේ අවසාන සිතේ ලදරුවා බවට පත්වෙනවා. ඊළඟ භවයේ පළමුවන සිත මේ භවයේ අවසන් සිතේ මතු වූ සංඛාරයට අනුරූප වෙනවා. පියා වැනි පුතෙක් මෙන් ඒ අවසානයට මතු වූ සංඛාරයේ සියලුම හොඳ නරක ගතිගුණ ඊළඟ භවයට රැගෙන යනවා. මේ අවසන් සිත ගල් බොරළු පිරි එකක් නම් ඊළඟ සිත එනම් ඊළඟ භවයේ පළමු සිත ගල් බොරළු වලින් පිරි බර වැඩි එකක් නිසා පහළටම අදින සිතක් බවට පත්වෙනවා. ප්‍රතිඵලය දුකමයි දුකමයි. අවසන් සිත ගිතෙල් වලින් පිරි සැහැල්ලු එකක් නම් අනිවාර්යම ඊළඟ සිත ගිතෙල් වලින් පිරි එකක් වගේ සැහැල්ලු වෙනවා. සැහැල්ලු නිසා පහළට ඇදී යාමක් නැහැ. ඒ අවසන් සිතේ ප්‍රතිඵලයක්. අවසන් සිත ඉතාම වැදගත්. මින් අදහස් කරන්නේ කෙනෙක් මැරෙන ආකාරය. එනම් සිනහා මුසුව සතුටින් මැරෙන ආකාරය ඉගෙන ගත යුතු බවයි. විපස්සනාව මගින් ඔබට උගන්වන්නේ මෙයයි. ඇත්තෙන්ම සෑම කෙනෙක්ම මැරෙනවා. විපස්සනා භාවනා යෝගියත් මැරෙනවා. නමුත් අපිට දැනගන්න හැකි වූ දෙයක් නම් යම් කෙනෙක් විපස්සනාව ස්ථාපිත වී ඇත්නම් සුළු වශයෙන් හෝ ස්ථාපිත වී ඇත්නම් මේ විපස්සනා භාවනා යෝගී මරණයට පත්වන අවස්ථාවේදී සතුට සිතින් මරණයට පත්වන බවයි. අපට තරමක් හෝ සැකයක් පවතින්නේ එක් පුද්ගලෙක් ගැන පමණයි. ඒ හැරුණ විට මරණයට පත් වූ සියගණන් පුද්ගලයන්ගෙන් එක පුද්ගලයෙක්වත් අවසීයෙන් මරණයට පත් වී නැහැ. කිසිම කෙනෙක් හඬමින් හෝ බයෙන් මිය ගියේ නැහැ. සෑම කෙනෙක්ම ප්‍රකෘති සිහියෙන් යුතුව සිනා මුසුව මරණයට පත්වෙනවා. මරණය ළඟ එනවා ළඟ එනවා. සංවේදනාවක් මතුවෙනවා. ඒක නැති වී ගියා. සංවේදනා නිරීක්ෂණය කරනවා. ඒත් හඬන්නේ නැහැ. ලැබෙන්න යන්නේ උසස් වීමක් මිස පහළ වැටීමක් නෙවෙයි. ජනතාව හඬන්නේ එය පහතට වැටීමක් ලෙස සිතන නිසායි. උසස් වීමක් ලැබෙලා යන්නේ වඩාත් හොඳ ස්ථානයකටයි. විපස්සනා යෝගයෙන් මැරෙන මොහොතේදී කිසි විටක හඬන්නේ නැහැ. ඔහු මරණයට මුහුණ දීමේ ක්‍රමය කලාව ඉගෙන ගන්නවා. මරණයට මුහුණ දීමේ කලාව සාර්ථක වෙන්නේ කෙනෙක් ජීවත් වීමේ කලාව ඉගෙන ගත්තොත් පමණයි. ඔබ මුළු ජීවිතය පුරාම සිටියේ හඬමින් නම් මරණ මොහොතේදී ඔබට සිනා වෙන්න අවශ්‍ය වුණත් එය සිදුවන්නේ නැහැ. ඒ නිසා මුළු ජීවිතය පුරාම සතුටින් සිටීමට කෙනෙක් ඉගෙන ගත යුතුයි. ජීවත්වීමේ කලාව මරණයට මුහුණ දීමේ කලාවක් ක්‍රමයක් බවට පත්වෙනවා. ඔබ මේ දැන් ඉගෙන ගන්නේ ජීවත්වීමේ කලාවයි. බාහිරව සිදුවන සෑම දෙයකින්ම තම අභ්‍යන්තරයේ සංවේදන ඇති කරනවා. සිතේ පළමුණ කොටස මගින් යමක් සිදුවන බව දැනුවත් කරනවා. දෙවැනි කොටසයේ හඳුනාගෙන ඇගැයීමක් කරනවා. මේ ඇගැයීමට අනුරූපව ශරීරයේ ප්‍රියජනකෝ අප්‍රියජනක සංවේදනා මතුවෙනවා. මේ ප්‍රියජනකෝ අප්‍රියජනක සංවේදනාවන්ගෙන් බලපෑමක් ඇති කර නොගැනීමට ඔබ ඔබේ සිත පුහුණු කරනවා නම් සංවේදනාවන්ට ප්‍රතිචාර නොදැක්වීමට සිත පුහුණු කරනවා නම් එවිට ඔබ ගැඹුරුම මට්ටමින් ඔබේ සිතේ හැසිරීම් රටාව වෙනස් කරනවා. ඔබ ප්‍රතිචාර දැක්වුවත් නැවත නැවත නොකරන නිසා සංඛාර ගැඹුරට කිඳා බසින්නේ නැහැ. ඔබ ඉක්මනින් සිහියෙන් කටයුතු කිරීමට පෙළඹෙනවා. ඇත්තටම ඔබ දැන් ආරම්භ කළා පමණයි. ආරම්භයේදී බොහෝ විට සිදුවෙන්නේ පැයක් ඇතුළත ඔබ සංඛාර නැවත නැවත උපදවා ගැනීමක්. අපෝ, කැක්කුම බොහොම වැඩි. මේ මොන භාවනාවක්ද කියලා මම දන්නේ නැහැ. ඉවසන්න බැරි කැක්කුමක්. මම වේදනාවලට කැමැතිම නැහැ. ඔබ නැවත නැවත ප්‍රතිචාර දක්වනවා. පරණ පුරුද්ද තවම තියෙනවා. ඒත් කමක් නැහැ. මේ කැක්කුම කොපමණ වෙලා තියෙයිද කියලා බලමු. මම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මම ත්‍විත සංඛාර උපදවා ගන්නේ නැහැ. මම නිරීක්ෂණය කිරීම පමණක් කරනවා. ඔබ මෙහෙම සිතන මොහොතවල් කීපයක් හෝ තියෙනවා. නිරීක්ෂණය පමණක් කරන මේ සුළු මොහොතවල් කීපය ඉතා වටිනවා. එවිට ඔබේ හිස දියමතු පිටයි තියෙන්නේ. ආයෙත් නැවත ප්‍රතිචාර දැක්වීමට පටන් ගන්නවා. හිස දිය යටට ගිහින් කොයි පැත්තට පාවී යනවාදයි ඔබ දන්නේ නැහැ. ටික වෙලාවකට පසු නැවතත් හිස දියමතු පිටට එනවා. හිස දියමතු පිටට පැමිණ තිබෙන මේ මොහොතවල් ටික ඉතාම වටිනවා. මේ සුවල්ප මොහොතවල් තත්පර කීපයක් බවට පත් වෙනවා. ඊළඟට මේ තත්පර කීපය විනාඩි කීපයක් බවට පත් වෙනවා. මෙලෙස සෙමින් සෙමින් ඔබේ සිතේ සුපුරුදු හැසිරීම් රටාව වෙනස් කරගන්නවා. එවිට දුකෙන් ඉවත් වෙනවා. ප්‍රතිචාර දක්වන සෑම විටත් නොකඩවා බොහෝ වේලාවක් ප්‍රතිචාර දක්වනමින් සිටින විටත් ඔබ දුකේ ගිලී සිටින බව ඔබ දැනගන්නවා. එයින් ඉවත්වන්න. ප්‍රතිචාර දක්වන සෑම විටත් නොකඩවා බොහෝ වේලාවක් ප්‍රතිචාර දක්වමින් සිටින විටත් ඔබ දුකේ ගිලී සිටින බව ඔබ දැනගන්නවා. එයින් ඉවත්වන්න. ලෝභයෙන් හෝ ද්වේෂයෙන් හෝ ප්‍රතිචාර දැක්වීමෙන් ඉවත්වන්න. අලුතින් සංඛාර ජනිත කිරීමෙන් වළකින්න. ඉතා අගනා භාවනා ක්‍රමයක් ඔබට ලැබී තිබෙනවා. ඔබ මෙහි පැමිණ සිටින්නේ එය පුහුණු වීමටයි. ඉතිරි දවස් 6 ඉතාම වටිනවා. ඔබට හැකි පමණින් වඩාත් හොඳින් භාවනා ක්‍රම ස්ථාපිත වීමට උත්සාහ ගන්න. මුළු ජීවිත කාලය පුරාම මින් ප්‍රයෝජන ගන්න. ඉතිරි දවස් 6 ඔබට ඉතා වටිනවා. සෑම මොහොතක්ම ඉතාම වටිනවා. ඉතා අගනා භාවනා ක්‍රමයක් ඔබට ලැබී තිබෙනවා. යා යුතු මාර්ගය තියෙනවා. සබාදාමේ නීතිය පවතිනවා. සත්‍යතාවය පවතිනවා. එය දිගින් දිගටම නිරීක්ෂණය කරන්න, නිරීක්ෂණය කරන්න, නිරීක්ෂණය කරන්න. ලැබී ඇති කාලයෙන් උපරිම ඵල නෙලා ගන්න. ලැබී ඇති මේ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න. ඔබට මෙහි ලැබී ඇති කුමන හෝ ආකාරයේ පහසුකම් වලින් උපරිම ඵල ප්‍රයෝජන ගන්න. සංඛාර පිට සංඛාර උපදවන අවිද්‍යා අන්ධකාරයෙන් මිදීම සඳහා, සියලු දුකින් මිදීම සඳහා මේ අගනා ධර්මයෙන්, මේ අගනා භාවනා ක්‍රමයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබ සැමට ජීවිතයේ නියම සාමය, නියම සතුට, නියම සහජීවනයේ භුක්ති විඳීම සඳහා සියලු බැඳීම් වලින් නිදහස් වී විමුක්ති සුවය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා.
සව මංගලං බවත් සව